ප්‍රශ්න තියෙනවද අහලා දැනගන්න. දහම් කරුණු ගැටළු අහන්න පුළුවන්. මොනහරි ප්‍රශ්නයක් ගැටළුවක් තියෙනවද? ප්‍රශ්න ගැටළු නැත්තේ කාන්තාව විතර විසුද්ධිය ඇතිලා නේ. මේ ඔක්කොම එහෙමයි නේද? එහෙනම් මට කමතහනක් දෙන්න දැන්. ඕ මේ ඔය එළියේ ඉන්න පදකමල මෙහාට එන්න ඔක්කොමල මොනවද දැනගන්න ප්‍රශ්න ගැටළු එහෙම නැද්ද? අරමුණක් නොවැටිච්ච තැනක් නැහැ. හැම එකක්ම අරමුණ. සිතුවිල්ල කියන්නේ තරමුණ. ඒක ධම්ම ආරමුණ. උපාදානස්කන්ධයට වැටෙනවා. ඒකත් උපාදානස්කන්ධය තමයි. අපිට කිසිම වෙලාවක උපාදාන නො අනාසු ස්කන්ධය පහළ වෙන්නේ නැහැ. හැම සිතුවිල්ලක්ම උපාදානස්කන්ධයකට ඇවිත් එතන ධම්මායතනය පරියාපන්න වූ රූපයක් තියෙනවා නම් ඒක රූපස්කන්ධය. අපි ඊට අවේ හීන පේන්නේ, හීනෙන් පේන රූප තියෙන්නේ. ඒ වගේ දැන් අපිට හැම සිතුවිල්ලක් හිතෙන හැම සිතුවිල්ලකටම චිත්තජ රූපයක් නැවෙනවා, හැදෙනවා. දැන් අපිට මේ බාහිර පංචායතනයේ අවධානය යොමු වෙලා හින්දා, ආලෝක පරාවර්තකයෙන් හින්දා, ස්නායු පද්ධතිය මේකට අවදි වෙලා හින්දා අපිට ඒ සිතුවිලි ප්‍රකට නැහැ. නැත්තම් අපිට මේ පංචායතනේ අක්‍රිය වෙච්ච නිසා, ඒක තියෙන අවධානය අඩු වෙච්ච නිසා මන ආයතනයෙන් පහළ වෙන රූප ප්‍රකටයි. ඒකට තමයි අපිට හීන කියන්නේ. නැත්තම් අපි දවල්ට හිතන හැම සිතුවිල්ලකමත් රූප ඇඳෙනවා. ඒ රූප පේනවා නම් අපිට දවල්ට හීන පේනවා කියන්නේ. ඒ හැම හිතන හැම සිතුවිල්ලකටම රූපයක් තියෙනවා අපිට ප්‍රකටයි. අපි නිකමට කිව්වොත් දැන් කාට හරි කෙනෙකුට පොල් ගෙඩියක් ගන්න කියලා කිව්වොත් ඔගොල්ලෝ ඇයි උච්චර රූප ගොඩක ගිහිල්ලා එකම හැඩයක් උස්සගෙන එන්නේ? ඒ කියන්නේ මේ වචනෙට ඔගොල්ලන්ගේ හිතේ තියෙන රූපයක් ඇඳිලා මෙන්න මේ හැඩේ කියලා. ඉතින් රූප ගොඩේ ඒකම හොයනවා. අර හිතේ තියෙන රූපෙට ගැලපුණාම ගන්නවා. ඒ හිතේ තියෙන එකට ගැලපුණේ නැතිනම් තත්ගලා ගන්න ඒව ගන්න එකක්. ඒ වගේ ඕනම දෙයක් අපිට තේරෙනවා කියලා කියන්නේ ඒ රූපයේද නාම ධර්ම ගැලපෙනවා. ඒ වගේ එතකොට එතන තියෙන රූපයක් කියන රූප උපාදානස්කන්ධය. ඒ රූපය අපි හිතෙන් විඳිනවා. එතකොට වේදනා උපාදානස්කන්ධය. ඒ රූපය හඳුනනවා. ඒක සංඥා උපාදානස්කන්ධය. ඒ රූපය ගැන කල්පනා කරනවා. ඒක සංස්කාර උපාදානස්කන්ධය. ඒ රූපය දැනගන්නවා විඥාන උපාදානස්කන්ධය. මේ රූප පේනවා වගේම ධර්මතර මන ආයතනය හරහා ස්කන්ධය පහළ වෙනවා. හරි. පංච උපාදාන ස්කන්ධය. ඒකේ හැම මොහොතකම ස්කන්ධය පහළ වෙනවා. පංච උපාදාන ස්කන්ධය. අපිට මේ හැම වෙලාවකම මේ අපිට යමක් තේරෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ ඇහෙන නාම ධර්ම වලට රූපයක් ගලප ගන්න පුළුවන් බව තමයි අපිට තේරෙනවා කියන්නේ. එහෙම වුනේ නැත්නම් අපි දන්නේ නැහැ. දැන් භාෂාවක් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට ඒ ඇහෙන ශබ්ද වලට රූපයක් ඇඳ ගන්න දන්නේ නැහැ අපි. එතකොට ඒක මතක හිටින්නේ නැහැ. ඒක හසු වෙන්නේ නැහැ. අපිට ඇහෙන දැන් පාර කියලා කිව්වොත් අපිට හිතට පේන හැඩය අපි දන්නවා. ඒ වගේ හැම වචනයකටම අපිට හිතට රූපයක් නැගෙනවා. එතකොට තමයි මට තේරුණා කියලා කියන්නේ. හිතෙන් මවා ගන්න රූප වලට කියන ධම්ම රූප කියලා. ඒකත් රූපේ තමයි ඇයි. රූපස්. ඔය තේන්දි මෙහෙමයි. මම මගේ කොට ගත්ත කියන කාරණාවේදී අපිට මම මගේ ආත්මයයි කියලා ගත්ත ගන්න වචන ඕනේ නෑ. උපාදාන වෙන්න මම මගේ ආත්මයයි කියන ස්වභාවය ඇති වෙන්න ස්කන්ධ උපාදාන වෙන්න මේ රූපය මගේ වේදනාව මගේ සංඥාව මගේ කියලා මෙහෙම හිතන්නවත් කියන්නවත් ඕනේ. අපේ ක්‍රියාව තුලම තියෙනවා මේවට අයිති මේ පුද්ගල භාවයකින් කරන්න කියන්නේ. අපි කියනකෝ දැන් අපි අරමුණක් බලනකොටම මේ බලන සිද්ධිය තුලම තියෙනවා බලන්නයි බලුන් ලබන දේ පුද්ගලයේ. නිකන් තේරෙන මට්ටමට ගන්න ඔයගලන්ට මොන හරි දෙයක් වෙනකොට මෙහෙ තමන් ඉන්නවා කියන එක නැති. මේ තමන් ඉන්නවා කියන මේ නිම්මෙන් තොරව ඔයගලන්ට යම බලන්න පුළුවන්ද? බැ. එහෙනම් දැනගන්න මේ පේන දේ උපාදානයි කියලා පුද්ගලයා ඉන්නවා. මේ තමන් ඉන්නවා කියන නිම්ම නැතුව අහන්න පුළුවන්ද ඔයගලන්ට? බැ. ඒ කියන්නේ අහන පුද්ගලයා ඉන්නවා. මේ රළුවට ඕනේ නැහැ. උපාදාන ස්කන්ධයන්ගේ ස්වභාවය තේරුම් ගන්න මේ හොඳ නිම්ම. අපිට බලන්න මේ පුද්ගලයාට පුළුවන් එක්ක ඉඳගෙන හෝ මේ අරමුණ බලන්න. හිතගෙන හෝ බලන්න පුළුවන්. නිදාගෙන හෝ බලන්න පුළුවන්. ඇවිදින්න හෝ බලන්න පුළුවන්. මේ අරමුණට අයිති කරුව හැම වෙලාවෙම ඉන්නවා. උපාදාන ස්කන්ධයේ ස්වභාවය බලන්නයි බලුන් ලබන දෙයයි දෙකම තියෙනවා. අපි සත්‍යයක් කියනකොට මෙහෙම කරලා බලනකොටම බලන කෙනයි මේ ක්‍රියාව තුළ තියෙන බලන කෙනයි බලනු ලබන දෙයයි. අමුතුවෙන් වචන ඕනේ පුද්ගල භාවය ඒදුල මේ තියෙනවා. අපිට අපේ මට්ටමටම හැම කෙනාටම තේරෙන හොඳට නුවණින් බැලුවොත් මේ හැම දෙයක්ම දැනගන්නේ මමයි කියන මට්ටමකයි අපි දකින්නේ අහන්නේ. හිතන්නේ හෝ හිතන අපිට ඉඳගෙන හෝ හිතන්න පුළුවන්. හිතගෙන හෝ ඇවිදින්න හෝ නිදාගෙනමින් හෝ හිතන්න පුළුවන්. හිතන දෙයට මේ පුද්ගල භාවය සම්බන්ධයි. දකින දෙයට, අහන දෙයට, දැනෙන දෙයට හැම වෙලාවෙම පුද්ගල භාවය සම්බන්ධයි. එතකොට මේ ක්‍රියාදාමයම උපාදානයි කියලා කියනවා. අපිට උපාදාන නොවුණු බව හඳුනා ගන්න පුළුවන් මොකක් කොහොමද? මේ පේනවා නම් කාට හරි අරමුණක් පේන දෙයට ඒ පේන දේ බලන්න ඉතුරු නොවන විදිහට පේන දේ තුල මුලාවක් නැති විදිහට අපිට දකින්න පුළුවන් නම් ඒක උරු පුද්ගල භාවය නෑ. එහෙම වුණොත් මිසක ඊට මෙහා කිසිම වෙලාවක පුද්ගල භාවය නැති වෙන්නේ නැහැ. තේරුම් ගන්න දෙක. ඒ කියන්නේ අපි මෙහෙම කළා බලන මේ ධර්මතාවයටම පුද්ගල භාවය ඇති වෙලා තියෙන්නේ. මේ මෙහෙම බලන සිද්ධාන්තයෙන්ම වැරදුන. එතකොට මේ අපිට රූපයක් හම්බ වෙනව නම් බාහිරෙන් යමක් මේ රූපය හම්බ වෙන තාක් උපාදානයි කියන්නේ. ඒක රූපේ කියන එකයි පංචපා මේ කියන රූපේ කියන එක සාසවමයි ආස්ත්‍ර සහිතවමයි රූපේ හම්බ වෙන මට්ටම. එහෙම නැතුව අපිට අපේ මම මගේ ආත්මය කියලා හිතන්න ඕනේ නැහැ. දැන් අමුතුවෙන් උපාදාන වෙන්නේ මොකද? එහෙම හිතලා මේ පුද්ගල භාවයෙන්ම අරමුණු ගන්න හුරු වෙලා දැන් ඒ පුද්ගල භාවයෙන්ම ක්‍රියාත්මක වෙන බවමයි උපාදාන කියන්නේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ කෙලෙස් කියලා නැත්නම් දුකට හේතුව තණ්හාව කියලා. මේ දුකට හේතුව තණ්හාව කියනකොට අපිට ගොඩාක් දුරට හිතෙන්නේ අපි යම් යම් දේවල් වලට කැමති වෙන බව, ආස කරන බවයි තණ්හාව කියලා. නමුත් අපි යම් යම් දේවල් වලට කැමති වෙන බව, ආස කරන බව තණ්හාව නෙමෙයි, අපි කියන බවම මම කියන බවම තණ්හාවයි කියලා දත් ඇත්තේ. එතකොට යම් අරමුණක් අපි මේ මමයි කියන මානසික මට්ටමේ ඉඳලා නම් බලන්නේ අහන්නේ දකින්නේ මේ හැම ස්කන්ධයක්ම උපාදානයි. මේ හැම ස්කන්ධයක්ම උපාදානයි. අපිට මෙහෙමකුත් කරන්න දෙයක් නැහැ. අපිට මෙතන මේ තමා මේ සවිඥානික මේ ශරීරේ අපිට මම මගේ මගේ ආත්මය කියන හැඟීම මිදුනොත් ඉබේමයි බාහිරවත් අතහැරලා තියෙන්නේ. උපාදාන. ඒ නිසාමයි මේ කායanusasana වඩන්න කියලා කියන්නේ. සතර මහා ධාතු වශයෙන් බලන්න ඕනේ. ඉතින් මෙතනදී අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ රූපයේ සතර මහා ධාතු වශයෙන් බලන්න ඕනේ. ඇයි රූපයේ සතර මහා ධාතු වශයෙන් බලන්නේ අපි? කියන කරුණ ඊටවට තේරුම් ගන්න ඕනේ අපි. දැන් රූපයේ සතර මහා ධාතු වශයෙන් බලනකොට අපි මෙච්චර කාලයක් රූපයයි කියලා දැනගත්ත නිම්මෙම බලුවට හරියන්නේ නැහැ. ධාතුව ධාතුයේ ස්වභාවයෙන් සිහි කරන්න හුරු වෙනවා. එතකොට රූපයේ ස්වභාවය අපිට අවබෝධ වුණාම අපිට තේරෙනවා එහෙනම් රූපය මෙබඳුයි නම් අපිට මේ හමු වෙන්නේ නාම ධර්මයි කියන අවබෝධය අපිට ලැබෙනවා. රූපය කියන්නේ දැන් අපි හිතාගන්නේ අපිට ලේසි අවබෝධ කරගන්න රූපය නะ. නාම ධර්ම තමයි අමාරු කියලා නේද? නමුත් ඒකේ අනිත් පැත්ත මම කියන්නේ. අපිට අමාරුම රූපයයි තේරුම් ගන්න. ඈ? ඇයි? රූපේ පිරිසිඳ දැක්කොත් අනාගාම වෙනවා. රූපේ පිරිසිඳ දැනගන්න දෙයක්මයි මේ තියෙන්නේ. මොකද දැන් අපි හිත කියලා රැවටලා තියෙන්නේ රූපෙට නේ. රූපය කියලා රැවටලා තියෙන්නේ හිතට නේ. දැන් හැම වෙලාවෙම හිතට හිතේම අධ්‍යක්ෂම සීකරන්න පුළුවන් හැම වාරයකම රූපේ සීකරනවා කියලා රැවටලයි. හම්බ වෙන රූපේ උපකාරයෙන් වර්තමානයේක අපිට හම්බ වෙන්නේ රූපය නිසා නාම ධර්මයක්. ඒ නාම ධර්මෙ රූපේ කියලා රැවටිලා. ඊට පස්සේ අතීතයේ කියලා දැකපු රූප කියලා සීකරන්නේත් නාම ධර්ම. ඒ නාම ධර්ම වලට රූපය කියලා රැවටිලා. අපිට පංචායතනයෙන් ගත්තත් මන ආයතනයෙන් ගත්තත් අපි නාම ධර්ම සිහි කර කරම නාම ධර්මම උපද්ද උපද්ද රූපයයි කියලා රැවටලා තියෙන. රූපයයි හොයාගන්න බැරිලා තියෙන. නමුත් රූපය මේ හිත රූපය හා බැඳිලා හින්දා අපිට මේක වෙනසක් හොයාගන්නත් බෑ. ඒ කියන්නේ එකම මොහොතේ එක වෙලාවටම තියෙන. රූපය නැතුව නාම ධර්ම පහළ වෙන්නේත් නැහැ. එතකොට නමුත් නාම ධර්ම කියන්නේ රූපය නෙමෙයි. හැම වෙලාවෙම රූපයේ විඥානයයි රූපයයි අතර විඥානයයි රූපයයි අතර සම්බන්ධය සිද්ධ වෙන්නේ නාම ධර්ම නිසාම. අතරමැදිය තමයි වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම. මේ නාම ධර්ම අරමුණු කරලාමයි විඥානය හැම වෙලාවෙම රූපයකට දකගන්නේ. අපි නිකමට රළු වශයෙන් ගන්නකො තෝචයක් යන උදැන් තෝචක කියන නාම ධර්ම. ඒ තෝචක කියන නමත් ඒ හැඩේ කියන සංඥාව. ඈ ඒ සතහන් සිහි කළ නෙමෙයිද ඔයගොල්ලෝ රූප ලෝකේ හොයන්නේ? ඔයගලන්ට මේ වගේ සිහි කරන්න යමක් නැති වුණොත් කොහොමද ඔයගොල්ලෝ මේ රූපයකට හිත දැසගන්නේ රූපයක් හොයන්නේ? හොයන්න බෑ. මොකද අපි හිතාගෙන ඉන්නවා මේ සිහි කරන නාම ධර්ම රූපයට අයිති කියලා. ඊට පස්සේ ආපහු ධාතු ගැටුනහම මෙබඳු හැඩතලයක් පහළ වෙනකොට අපි හිතාගන්නේ ආහ මේ තියෙන රූපේ හම්බ වෙනවා කියලා. ඔය මං කතා කරන්නේ මේ ටික නෙමෙයි. දෙමළ වගේ තේරෙන්නේ නැති. නමුත් ඇත්ත ඒක. තේරෙන. ඒ කියන්නේ දැන් ඕනම දෙයක් අපිට හොයන්න පුළුවන්ද කියන්න ඒ දේ නම හෝ හැඩේ හෝ සිහි කරන්න නැතු හොයන්න බෑ. අපිට නම නැත්තම් නම හම්බ වෙන්නේ නැහැ. හැඩේ නැත්තම් සමහර විට හැඩේ තියෙන්න පුළුවන් නම නැතුව. හරිද? හැඩ තලයක් හෝ පැහැ සටහනක් හෝ මොනවා හරි සංඥාවක් කියන්නේ ඒකට. ඒ දේ සිහි කරලා ඒක හැඩ තල පේන බවට කියන සංඥාවක් කියනවා. හරිද? හඳුනන බව. හිතෙන් ඒ නාම ධර්ම සිහි කළයි අපි රූප ලෝකේ හොයන්නේ. රූප ලෝකේ හොයනවා කිව්වහම අපි මේ ධාතුවයි උපද්දගෙන තියෙන්නේ. මොන දැන් මේ පේන හැඩතලය අපි කියමුකෝ නේද මේ හැඩේ උන්න හොඳට මතක තියාගන්නකෝ. මොන දැන් හැමෝගෙම හිතේ තියෙනවා මොකද තියෙන්නේ? ඕච්චක. දැන් සතහනක් තියෙනවා දැන් ඕගොල්ලන්ගේ ඔය හිතට සිහි කරන්නකෝ. ඔය තේන්නේ වේදනා සංඥා සංකාර කියන චෛත්‍යක ධර්ම ටිකක්. ඔය තියෙන්නේ. ඔය පේන හැඩය රූප සංඥාවක්. හරිද? රූපය නිසා මේ චක්කු ධාතු රූප ධාතු කියන ධාතු ගැටීම නිසා හිතට පහළ වෙච්ච සංඥාවක් ඔය තියෙන්නේ. හරිද? ඒ සංඥාව අරගෙන ඕගොල්ලෝ දැන් ටෝච් එක කියලා කල්පනා කරලා තියෙනවා. ඒ ධර්මතාවය ඉගෙන දැනගත්තා. එවෙල තිබුණු ඒ ධර්මතාව ටිකයි දැන් ඕගොල්ලෝ සිහි කරගෙන තියෙන්නේ. තේරෙනවද? දැන් හිතේ ඕගලන් පේන හැඩයක් දැන් ඔය හැඩේ සිහි කරලා ඒ පඤ්ඤාප්තිය සිහි කරලා ටෝච් එක කියලා ඔන්න සිහි කරලා දැන් හොයන. දැන් මෙහෙ හෙව්වට ඔයගලන්ට දැන් මේ හිතේ තියෙන හැඩේට මේ ධාතුව ගැටීම නිසා හිතට පහළ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් හිතේ තියෙනවනේ හැඩයක්. ඒකයි දැන් රූපං රූපත්තය සංකතං අபிසංකරන්තීති සංකාර. සංකාරය කියන්නේ කර්මය කියන්නේ මොකක්ද කියනවා? රූපේ පිණිස සකස් කරන නිසා සංකාරයි කියලා කියනවා. එතකොට අපි රූපේ ලබා ගැනීම පිණිස රූපයක් සකස් කරනවා දැන් හිතේ. මොන දැන් ටෝච් එක කියලා හැඩයක් තියෙනවා සිහි කළා කෝ ටෝච් එක කියලා දැන් හොයනවා. හොයනකොට ආපහු ධාතුනානත්වයේ මත ආයේ ධාතුනානත්වයේ මත චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතුකෙන් ධාතුනානත්වයේ මත හිතේට සටහනක් පහළ වෙනකොට ඔන්න දැන් අපි ඉස්සෙල්ලා හිතේ තිබුණු සටහනට මේ සටහන ගැලපෙනවා. ඔන්න දැන් මේක හම්බුණා කියලා හිතනවා. දැන් අපි ඒ නිසා මෙහෙයව කියලා දන්නේ නැහැ. දැන් මෙහෙ තිබුණ එක හම්බුණා කියලා ඒ දෙනෙත් රැවටෙනවා. ඒ හම්බ වෙන වෙලාවේ තුනේ මොකද්ද දැන්? ආපහු අර අපි මෙහෙම කියන්නේ දැන් අපි ආපහු යමක් හොයන්න යොමු වෙච්ච බවම ඊගාවදී හැදෙන්න හේතුවක්. මං කියන්නේ දැන් අපි වතුරකට එදෙනකොට අපේ ඡායාව වැටෙනවා නම් ඔන්න අපි අහකට ගියාම ඒ ඡායාව දැන් වතුරේ නැහනේ. වතුරේ නැති වුණාට දැකපු අවස්ථාවේදී වතුරට එබුණු වෙලාවේ දැකපු ඡායාව අපිට සිහි කරන්න බැයිද? පුළුවන්. ඔන්න දැන් හොඳට ගන්න එහෙම හිතේ තිබුණත් හිතට සිහි වෙද්දි එහෙම දෙයක් එතන නැහනේ. බැරි වෙලා අපි හොඳයි තියෙනවද නැද්ද කියලා බලමු කියලා අපි එබුණොත් මොකද වෙන්නේ? එතකොට හටගන්න හේතුව මොකක්ද? එබුණු බවම හේතුනේ. එබුණු හින්දම ඒත් හටගන්න. තේරෙනවද? හටගත්තාම අපි හිතන්නේ මොකද්ද? ඔන්න තිබුණ එක හම්බුණා කියලා. තිබුණ එක හම්බුණා. ආපහු අහකට යනකොට මේක නැති වෙනවා. අපිට කිසිම වෙලාවක මේ ඇසින් බලලා මතකින් බලලා මේ ධර්මයන්ගේ නැති බව දකින්න බෑ. මොකද මේකට කියන්නේ චිත්තානු පරිවර්තන විතර්ක කියලා. හිත අනුවමයි පෙරලෙන්නේ. ඒ කියන්නේ ඔන්න පොකුණට එබුණු හින්දමයි ඡායාව වැටුනේ. එබිලා පවතින කම්ම ඡායාව තියෙනවා. ඔළුව පොකුණෙන් අහකට ගැනීම ඡායාව නැතිවීම දෙක එකට වෙන්නේ. අපි එතකොට දෙක පෙරපසු නැතුව අපි කියමු මේ ධර්මතාවයේ නැතිවීමත් අනිත් ධර්මතාවයේ ඉපදීම. ඈ පොකුණෙන් ඇහැ අහකට ගන්නවා කියන්නේම වෙන අරමුණක් පේනවා කියන එක. වෙන අරමුණක පෙනීමත් තිබුණු එක බිඳීමත් දෙක එකට වෙනකොට අපිට මේ ධර්මතාවයේ Nirodha හසු වෙන්නේ නැහැ. නැති වෙච්ච බව පේන්නේ. මොකද මොකේද පේන්නේ නැත්තේ? මාසසක පේන්නේ නැහැ. චක්කු විඤ්ඤාණයෙන්ද පේන්නේ. හිත උපදිනකොටම නැත්නම් අපිට පෙවුනා කියලා කියන්නේ අපි එබුණ හින්දාම ඡායාව වැටුණා, එදිලා තියෙන කම්ම ඡායාව තියෙනවා, එයින් අහකට යනකොටම ඡායාව නැති වෙනවා. තේරෙනවනේ? පොකුණ 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 සිහි කරන්නකෝ. නැත්තම් කණ්ණාඩියක් වුණත් කම නැහැ සිහි කරගන්න. හැබැයි ලොකු කණ්ණාඩියක් නැව තිබ්බනම් ටිකක් පෙන්නන්න තිබුණා නේද? එක එක කෙනාට එවිල බලන්න කියලා. ඔන්න නැති වෙනවා. දැන් බැරි වෙලා අපිට නුවණ කියන එක නැති වුණොත්, අපිට නුවණ කියන එක නැති වුණොත් එබිච්ච වෙලාවේ ඡායාව එගුණෙහිඳ පහළ වුණාට, එබිලා තියෙනකන් තිබුණට, අහකට ගියාට පස්සේ තියෙනව නෙමෙයි නැති වෙනවා කියන නුවණ අපිට නැති වුණොත් අපිට වෙන්නේ මොකද්ද? දැකපු දේ තාම තියෙනවා කියන අදහසක් තමයි තියෙන්නේ. හිතින් දැකපු ඡායාව තාම වතුර තියෙනවා කියන එක තමයි අපිට හිතෙන්නේ. ඒ තියෙනවා කියන එක ඒ මෝඩකම උපකාරයි අපිට දැකපු දේ සිහි කරන්න. මෝඩකම නිසා දැකපු දේ සිහි කළාට සිහි කරන වෙලාවට තිතන එහෙම දෙයක් නැහැ. ඊට පස්සේ අපි හිතේ උපන්න දෙයක රැවටෙනවා, එතන තියෙන දේ සිහි වෙනවා කියලා. ඔන්න සිහි වෙච්ච දේ බලන්න කියලා අපි ආපහු පොකුණට එනකොට තිබුණ හින්දම ඔන්න ආපහු හැදිලා හැදෙනවා. එතකොට දැන් අපි හිතාගන්නේ මොකද්ද? මෙච්චර තිබුණ එකම පේනවා කියලා. ඔන්න තිබුණ එකම පේනවා කියනකොට දැන් ඔන්න අවිද්‍යාවෙන් යුක්තයි, ඉබේමයි කෙවුණ එක තියෙනවා කියන එක හිතින්නේ දැන්. දැන් අවිද්‍යාවට හිතයි මේ ස්පර්ශය. දැන් ඇත්ත පේන්න දෙන්නෙම නැහැ. තිබුණ එකමයි නම් පේන්නේ, අහකට යනකොටම පෙවුණ එක තියෙනවා කියන අදහස තමයි තියෙන්නේ. දැන් බලන්න පොකුණට එදෙනකොටත් අපිට ඡායාවක් පේන්න තියෙනවා. ඊට පස්සේ පොකුණින් පැත්තකට ගිහිල්ලා සිහි කරද්දිත් අපිට පොකුණේ ඡායාව හම්බ වෙනවා. ආපහු වෙබුණොත් ආයෙත් පොකුණේ ඡායාව තියෙනවා. අපිට මේ ඡායාවේ නැති හිස් අවස්ථාවක් හම්බ වෙයි. හම්බ වෙන්නේ. දැන් මේ වෙලා තියෙන මොකද්ද මෙතන? මොකද්ද වෙලා තියෙන්නේ? ඡායාවේ නිරෝධයේ නැතකම්. ඡායාවේ නිරෝධයේ නොදකින්නවා කියලා මොකක් නොදකපු හින්දාද මේක නොදකින්නේ අපි? හේතුඵල ධර්ම දන්නේ. මේ හේතු ගැටීම නිසාම මේ ඵලයක් හටගත්තා නම් මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා කියන නුවණ නැහැ අපිට. හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. ඒ ටික නැහැ. එහෙම වුණහම අපිට වෙන්නේ, මම ඕකට අර ඊයේ මතක් කරේ සීතකරණේ. ගැට නේද? දැන් සීතකරණේ දොර අරිනකොටමයි ලයිට් එක පත්තු වෙන්නේ. දොර අරිනකොටමයි ලයිට් එක පත් වෙනවා. දොර ඇරලා තියෙනකම්ම ලයිට් එක පත් වෙනවා. දොර වහන එකයි ලයිට් එක නිවෙන එකයි දෙක එකට වෙන්නේ. ওই සිද්ධිය කෙනෙක් දන්නේ නැත්නම් හිතන්නේ කොහොමද දැන් දොර වැහුවට පස්සේ තාම පත් වෙලා තියෙනවා කියලා. තේරෙනවද? තාම පත් වෙලා තියෙනවා කියලා හිතාගෙන. ඊට පස්සේ එයා දොර අරිනකොට එයාට හම්බ වෙන්නේ මොකක්ද? පත් වෙලා තිබුණු ලයිට් එකමයි හම්බ වෙන්නේ. හේතුඵල ධර්මයක් පේන්නේ නැහැ. දොර අරින හින්දාමයි පත් වෙන්නේ කියලා පේන්නේ. පේන්නේ නැහැ. දැන් දොර වහලා තියෙන වෙලාවෙදිත් එයා හිතාගෙන ඉන්නේ අර දැකපු සිද්ධියනේ. දැන් පත් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ. දොර අරිනකොටත් වෙන්නේ මොකද්ද? දොර ඇරපු නිසාමයි පත් වෙන්නේ. නමුත් හිතාගෙන ඉන්නේ මෙච්චර පත් වෙලා තිබුණ එකමයි මේ පේන්නේ කියලා. ඊට පස්සේ උන දොර ආපහු වැහුවාමත් හිතාගන්නේ දැන් තාම පත්තු වෙලා තියෙන්නේ කියලා. දැන් මේ ලයිට් එකේ නිවෙන අවස්ථාවක් මෙහාට හම්බ වෙයි. හම්බ වෙන්නේ. දොර ඇරියත් ලයිට් එක පත්තු වෙලා නම් දොර මේ වැහුවාමත් ලයිට් එක පත්තු වෙලා නම් නිවිච්ච බවක් හම්බ වෙන්නේ නැතුව පත්තු වෙච්ච බවක් මොම්මනේ හම්බ වෙන්නේ. නේද? එතකොට ওই සිද්ධිය තමයි අපිට මේ වෙලාව තියෙන්නේ. මේ ඇහැට හෝ කනට හෝ යමක් ගැටෙනකොට අරමුණ පේනවනේ හරියට මේ සීතකරණේ දුර ඇරියා වගේ. අරනකොට ලයිට් එකක් පත් වුණා වගේ මේ ඇහත් රූපයක් දෙක ගැටීම නිසා හිත උපදිනකොට මොන අරමුණ පේනවා කියන්නකො. ඇහත් රූපයක් දෙක ගැටලා මේ හිත පවතිනකම දැන් මේ අරමුණ පේනවා කියන්නකො. දැන් සීතකරණේ දොර වැහුවාම ලයිට් එක නිවෙනවා. ඒ තියා දන්නේ නැහැ වගේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ කියන තුන් දෙනා නැති වෙනකොට මේ පේන සිද්ධිය නැති වෙනවා. නමුත් අපි ඒක දන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ පැත්තකට ගිහිල්ලා දැකපු එක තියනවා කියලා. අර අනිත් කෙනා සීතකරණේ දැන් ලයිට් එක පත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ. දැකපු එක තියනවා කියලා දැන් මේ හිතාගෙන ඉන්නේ අපි. දැන් ඔයගොල්ලෝ දවල් දැකපු ශාලාවෙ හැම තියනවා කියලා මේ හිතාගෙන ඉන්නේ. දැන් හිතාගෙන ඉන්න මොකද්ද? දැකපු වෙලාවේ තියෙන දේ සිහි කර කර. දැන් ඔය තියෙන එකටම නෙමෙයි. ඈ දැන් ඔය දවල් දැකපු ශාලාව සිහි කර කරයි ඔහොම හිතාගන්නේ දැන් උත් තියනවා කියලා. එතකොට අර දැක දොර අරින වෙලාවේ පත් වෙච්ච ලයිට් එක සිහි හිතෙන් උපද්ද උපද්දයි සිහි කර කරයි දැන් මේ ලයිට් එක පත් වෙලා තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඒ වගේ උන දැන් ඇහත් රූප චක්කු විඥානයේ තියෙන තුන් දෙනා නැති වෙනකොටම පින දෙ නැති වෙනවා. සිත කරන දොර ඇහුවා වගේ. දොර ඇහුවත් ලයිට් එක පත් වෙනවා කියලා හිතා ගන්නවා වගේ පැත්තකට ගිහිල්ලා දැකපු දේ තාම තියෙනවා කියන අදහසයි ඔයගොල්ලන්ට තියෙන්නේ. දැකපු දේ තියෙනවා කියලා සිහි කරන්නේ මොකද්ද? දැකපු අවස්ථාවේ සිද්ධිය මේ සිහි කරන්නේ. අතීතයේ දැන් සිහි කර කර දැන් වර්තමානයේ මේක තියෙනවා කිය කියා මේ ඉන්නේ ඔයගොල්ලෝ. දැකපු අවස්ථාව කියන්නේ අතීතයේනේ දැන් ගිහිලා තියෙන්නේ. අතීතයේ සිහි කර කර තමයි වර්තමානයේ මේක තියෙනවා කිය කියා ඉන්නේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ සීතකරණේ අරපු වෙලාවේ දැකපු ලයිට් එළිය තමයි සිහි කරන්නේ දැනුත් පත්වේ තියෙනවා කියලා. ඔන්න තියෙන එක බලන්න ආපහු එනවා. ඒ කියන්නේ පත් වෙලා තියෙන ලයිට් එක බලන්න ආයෙත් දොර අරිනවා. දොර අරිනකොටම දොර ඇරපු නිසාම පත් වෙනවා. නමුත් ඕගලන්ට දැන් දොර ඇරපු නිසාම පත් වෙනවා කියන එකක් පේන්නේ නැහැ. හේතුඵල ධර්මයක් පේන්නේ නැහැ. ඒ කලම තිබුණානේ. ඒ හින්දා උන ආපහු ලයිට් එක පත් වෙලා තියෙනවා. මම උපමාවයි උපමෙය දෙකකට ගිනියි. ඒ වගේ දැන් පැත්තකට ගිහිල්ලා දැකපු දේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඕගොල්ලෝ තියෙන දේ බලන් දෙනවා. ඔන්න ආයත හැත් රූපේ චක්කු විඤ්ඤාණ කියන හේතු ටික ගැටෙනකොටම ආයත් පේනවා. ඔන්න දැන් තිබුණු දේ ආයත් පේනවා කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ. දැන් ඇහෙන් බැලුවත් ඔයගොල්ලන්ට මේ මෙබඳු අරමුණක් තියෙනවා. පැත්තකට ගිහිල්ලා හිතුවත් මෙබඳු අරමුණක් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ ලෝකයේ මෙහෙම එකකින් හිස් නැහැ. මේ අරමුණු වල නිරෝධයක් ඔයගොල්ලන්ට අහු වෙනවද? අහුවෙන ඇති බවම නෙමෙයිද අහුවෙන්නේ? ඔකට කියන සංකාර කරනවා කියලා. ලෝකේ පවත්නවා කියලා. දැන් අර ලයිට් එකේ නිවිච්ච බව කම්ප වෙනවද අපිට? හම්බ වෙන්නේ නැහැ. නමුත් ලයිට් එක නිවෙන්නේ නැද්ද? නිවෙනවා. ඇයි මේ නිවෙන එක හම්බ වෙන්නේ නැත්තේ? නුහල නැතිකම හින්දා. තේරෙනවා. මේ ටික ඒකයි දර්ශනයකින්ම දකින්න ඕනේ කියන්නේ කොච්චර භවනා කෙරුවත් මේ දර්ශනය දකින්න බෑ. කොච්චර වීර්යය කෙරුවත් වැඩුවොත් මේක නුවණින්ම දකින්න ඕනේ ඉතල දැනගන්න ඕනේ. දැනගෙන අපි අනුමානට දැනගන්නවා අද අපි මෙන්න මෙහෙම සිද්ධියකින් රැවටලා ඉන්නේ. දැන් තාම නොපෙනෙන්න පුළුවන්. දකින්න දේ තුල දකින්න දේ හිතෙන් සිහි කරද්දි දකින්න දේ තියෙනවා, ඇහින් දකින්දි තියෙනවා කියන මේ තැන මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙන්නේ කියලා දැනගන්න. අහන දේ හිතෙන් සිහි කරුවත් තියෙනවා, කනෙන් ඇහුවත් තියෙනවා කියන තැන ඔය වගේ උපමාවක්වත් සිහි කරගෙන මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙන කියලා දැනගන්නවා. දැන් තාම පේන්නේ නැහනේ. මෙන්න මේ ටික දැකගන්න නම් නීවරණ ධර්ම දුරු කරගන්න ඕනේ. නීවරණ ධර්ම දුරු කරගන්න ඕනේ. ඒ නීවරණ ධර්ම දුරු කරගෙන මෙන්න මේ සිද්ධිය දැනගත්ත කෙනයි ඔය සමත භාවනාවක් කරන්නේ. ඒ කියන්නේ දැන් එයාට දර්ශනයක් තියෙනවා දකින්න. සම්මා දිට්ඨි ඇත්තක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකක්වත්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇත්තක්වත්, තව මගේවත් තව කාගේවත් ඇත්තක් නෙමෙයි, ලෝකේ ඇත්තක්. ඈ ලෝකේ සිදුවෙන ධර්මතාවයක්. මේ අද්භූත දෙයක් නෙමෙයි, මේ නිවන කියන එක අද්භූත එකක් නෙමෙයි. සැබෑවටම මායාවක් නැති ධර්මතාවය ඒකයි. අනිත් ඔක්කොමයි මායාව. අපිට මේ ඇති බවට හම්බ වෙන, අපි ඇත්තයි කියලා හම්බ වෙන ලෝකයයි මායාව. විඥානේ මායාවක් කියන්නේ අර ලයිට් එකේ නිවිච්ච බව හම්බ වෙන්නේ නැතුව පත්විච්ච බවම හම්බ වෙන තැනයි මායාව කියන්නේ. අර දොර වහනකොට පත්තු වෙනවා, දොර මේ දොර අරිනකොට පත්තු වෙනවා, දොර වහනකොට නිවෙනවයි කියලා තිබෙන සිද්ධිය තුලයි මායාව නැත්තේ. නමුත් දැන් අපි හිතාගෙන නිවන් දකින්නවා කියන එක මහා අద్భుත සිද්ධියක්. වාසනාවකට වෙන්න ඕන එකක් කියලා. නෑ, මේ දැන් අපි ඉන්න ලෝකයේ අద్భుත මේකයි වාසනාව මත පදනම් වෙලා තියෙන්නේ. වාසනාව වාසනාව මත. නමුත් එකයි පඤ්ඤාවන්තයන්දම්මු නායන්දම්මු දුප්පඤ්ඤස මහින් මගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන් සඳහා ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පච්චත්තම් විත්තබ්බෝ විඤ්ඤෝහි, නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිම දකින්න වෙනවා. එතකොට තමා තුළ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ ඇත්ත මේ පිමුතුන් ගාව සිද්ධ වෙන මේ සිද්ධිය මට දකින්න පුළුවන්ද? ඕගොල්ලමයි දකින්න ඕනේ. අපිට පුළුවන්, බුදුරජාණන් වහන්සේට පුළුවන් සත්පුරුෂයෙක් හැටියට මේ වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියන එක කියලා දෙන්න. ඉතින් හිතන්න මේ ටික තේරුම් ගන්න බැරුණු මේ චක්‍රයේ කෙලවරක් තියෙද කියලා. මේ නුවණ නැතිනුත් අර සීතකරණ නිමිච්ච බව බල්බෙකේ නිවෙන බව කවද්ද හම්බ වෙන්නේ අපිට? ඒ කියන්නේ දොර ඇරියහමත් පත්තු වෙනවා නම් ආපහු නිවුණහමත් පත්තු වෙනවා කියන එක පත්තු වෙනවා කියන එකම නම් හිතාගෙන ඉන්නේ. පත්තු එක් වෙන බල්බක බලන්න ඕනේ කියන අදහසින් මොනම් දොරාරි ඉන්නේ. මේ මේක පත්තු වෙලාමයි තියෙනවා කියන, පත්තු වෙලාමයි තියෙන්නේ කියන අදහසින් මොනම් දොර වහන්නේ. අපිට කිසිම දවසක නිවිච්ච බවක් හම්බ වෙන්න හම්බ වුණොත් තමයි පුදුම වෙන්නේ. එතකොට දැන් මුලින්ම උනේ ඇත්ත නොදන්න එක. මොකද්ද? දොර අරපු නිසාමයි පත්ුනේ කියලා මුලින්ම දන්නේ. දොර වහනකොට නිවෙනවා කියලා මුලින්ම දන්නේ. ඔය නොදන්නාකම හේතු වුණා දොර වැහුවට පස්සෙත් ලයිට් එක පත්තු වෙනවා. දොර අරින්න ඉස්සෙල්ලා පත්තු වෙනවා, පත්තු වෙලා තියෙනවා කියන මේ ටික ඇති වෙන්න. අවිද්‍යාපච්ච සංඛාර. දැන් හැම වෙලාවෙම ආයෙ දැන් අවිද්‍යාව ඕනේ නැහැ. දැන් අවිද්‍යාවෙන් උපන්න මේ සංකාර, මේ චේතනාව මුල් වෙලයි දැන් අපි කටයුතු කරන්නේ. ඇත්ත නොදන්නාකම, ඒ කියන්නේ දොර අරින නිසාමයි හටගන්නේ, දොර වහනකොටම නැති වෙනවා කියලා ඇත්ත දැකේ නැහැ. ඇත්ත දකින් නැති වෙන හැම තැනකම පෙන්නන බොරුවක්. වැහුවට පස්සේ තියනවා, තියෙන එකමයි ඇරිහම පේන්නේ. අර ඇත්ත නැති වෙනකොට වැරදි පැත්ත එන්නේ ඕනේ නේද? ඔන්න අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා. වැරද්දක් ඇත්ත නොපෙන්නනවා, වැරද්දක් ඇති කරනවා. අවිද්‍යාව අනිවාර්යෙන් එක පැත්තක් කළා නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ දොර අරින නිසාමයි මේක පත්තු වෙන්නේ, දොර වහනකොට නිවෙනවා කියන ඇත්ත පෙන්න්නේ නැහැ කියලා කියන්නේ. අනිත් පැත්ත පෙන්නනවාම, වැරද්දක් පෙන්නනවාම. ඒ කියන්නේ දොර වැහුවාම තියනවා, කියන්නේ දොර වැහුවාම තියනවා කියන එක තියනවා, දොර අරින්න ඉස්සෙල්ලා පත්තු වෙනවා. ඒ පැත්ත තියනවා. දැන් අපි දොර අරින්නේම අවිද්‍යා සංකාරයෙන්. ඒ කියන්නේ පත්තු වෙච්ච එක ලයිට් එක බලන්න තමයි දොර අරින්නේ. එතකොට පත්තු වෙලා තියෙන ලයිට් එක පත්තු වෙලා තියෙද්දිමයි දොර වහන්නේ. දැන් අවිද්‍යාව ඇතුළේ ඉන්නේ. දැන් ආපහු අලුතෙන් රැවටෙන්න ඕනේ නැහැ. දැන් මේ මෝඩකම තුලින්ම පැවැත්ම වෙන්න පුළුවන්. ඒ වගේ මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ හොයන්න. යම් දවසක මේ ඇහැත් රූපේ චක්කුඤ්ඤය කියන මේ හේතු ගැටීම නිසාමයි පෙනෙන බව වෙන්නේ. හේතු නැතිනකොටම පෙනෙන දේ නැති වෙනවා කියන ඇත්ත අපිට උපෙන්නවා නම් ඒකම වැරද්දක් අපිට පෙන්වලා තියෙනවා. අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා. ඇත්ත පෙන්වෙන තියෙන දේ පේනවා, පෙවුණු දේ තියෙනවා කියන එක පෙන්වලා තියෙනවා. දැන් අපිට ආයේ අවිද්‍යාව ඕනේ. දැන් අවිද්‍යාවෙන් උපද්දපේ සංඛාරයේම පැවතුම් විඥාණයට හේතුවක් වෙලා. සංඛාරපච්චය විඥාන. දැන් දැකපු දේ තියනවා, තියෙන දේ දකින්නවා කියන මට්ටමමනේ දැන් අපිට නැවත නැවත දැනගන්න හිත උපදින හේතුව සංඛාරපච්චය විඥාන. ඔන්න දැන් ඉතින් උපදින හිත උපදින හේතුව. දැන් දැකපු දේවල් තියනවා කියලා තියනවනේ. තේරෙද? ඉතින් මේ චක්‍රේ ඉවර වෙන දවසක් නැහැ. ඒකයි මේ අවිද්‍යාව පටිච්ච සම්පදායේ තේරුනොත් මෞරණ දුකට අඳපු කඳුළු එකතු කරු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නන මේ වචනය ශ්‍රුතව තාරී ශ්‍රාවකෙක් හිතනවලු මේක බොරුවක් නෙමෙයි කියලා. එච්චරට පැටලිල්ලක මේ තියෙන්නේ. එච්චරට මෝඩකමක් තියෙන්නේ. එතකොට මේ මෝඩකමේ ඒ කියන්නේ මේ චක්‍රය මේ සිද්ධිය තේරුම් නොගත්තොත් වෙන සිද්ධිය නතර වීමක් නැහැ. ඒ කියන්නේ අපිට පුරාණ කර්මයට වර්තමාන විපාකයේ සැකසීලා තියෙන්නේ ඒ විපාකයේම නැවත කර්මයක් වෙන විදිහටයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කියමු තිරසංගත සතේ පෙර කර්මයට ලැබුණු ජීවිතේ ජීවත් කරන්න කියලා කරන්නේ තව සතෙක් වල්ලගෙන කන්නේ. මෙයා ජීවිතයේ පෙර විපාකයේ ගෙවන්න කියලා කරන්නේම තව කර්මයක් රැස් වෙනවයි කියලා කිව්වා. ඉතින් අපිත් එහෙමයි අපි ජීවිතේ ජීවත් කරන්න කියලා කරන මේ සිද්ධියම තව කර්ම රැස් වෙන විදිහට නැතියේ. ඉතින් ඒක වෙන්න නම් මේ චක්‍රෙම ගෙවෙන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ ටික තේරුම් ගන්න ඕනේ. ඔය මම පෙන්නපු එක අපිට වෙලා තියෙන මෙන්න මෙහෙම සිද්ධියක්. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ ස්වභාවයයි. අවිද්‍යාව පච්චේ සංඛාරා කියලා කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න ඕනේ. මොකද්ද අවිද්‍යාව කිව්වේ? ලයිට් එක උපමාවෙන් කියන්නකෝ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දොර අරින නිසාම ලයිට් එක පත්තු වෙනවා. දොර වහනකොටම ලයිට් එක නිවෙනවා කියන ටික දන්නේ නැහැ. ඇත්ත ඇති හැටි දකින්නේ. අවිද්‍යාවච සංඛාරා කියලා කියන්නේ එතකොට අවිද්‍යාවෙන් උපදවපු කල්පනාව කියන්නේ මොකක්ද? මේක තියෙන දෙයක් නෙමෙයි අවිද්‍යාවෙන් උපදවපු කල්පනාව. දොර වැහුවාට පස්සේ මේ ලයිට් එක පත්තු වෙනවා. පත්විච ලයිට් එකමයි දොර ඇරියම පේන්නේ. දැන් මේක අවිද්‍යාවෙන් උපදවපු කල්පනාව තියෙන එකක් එහෙම නෙමෙයි. තේරෙනවද? අවිද්‍යාවච්ච සංඛාරා කියන එක කර්මය කියන එක තියෙන දෙයක් නෙමෙයි අවිද්‍යාවෙන් උපදවපු කල්පනාව. දැන් ඊගොඩ සිට අපි දැනගන්නේ මේ කල්පනා ප්‍රස්තේ. දැන් අපි යන්නේ පත් වෙලා තියෙන එක බලන්නනේ. සංඛාරපච්ච විඥාන. අපි දැන් දැන් බල්බක පත් වෙලාමයි තියෙන්නේ කියන බල්බක බලන්නයි අපි යන්නේ නේද? ඒ වගේ. ඒ වගේ දැන් අපි අරමුණක් ගමු. දැන් මේ පේන අරමුණේ මට කියන්න අවිද්‍යාව කියන්න අවිද්‍යාපච්චය සංඛාරා කියන්න. ඒ ලයිට් එකේ උපමාවෙන් කියන්න නිකම් රළුවට මේ කිව්ව විස්තර කරන්න ඕනේ නේ. අර සීතකම දොර ඇරියා වගේ මොකක්ද? හරි හරි ඒක තේරෙනවා මට. දොර ඇරියාම ලයිට් එක පත් වෙනවා වගේම තමයි දොර ඇරියා වගේ කියලා හිතන්න ඇහත් රූප චක්කු විඤ්ඤාණ කියන මේ ධර්මතා තුනේ එක්විච අවස්ථාව ලයිට් එක පත් වුණා වගේ කියලා හිතන්නකෝ. මේ පෙනෙන බව නැත්තම් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වෙන බව. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියලා අපි කියනවනේ. මේ නාම ධර්ම නැත්තම් මේ හේතු තුන්දෙනා නිසා පෙනෙන බව. හරිද? ඔන්න දැන් ලයිට් එක පත් වෙලා. කියන්නේ අපිට පේන බව. ඈත් රූප චක්ඤ්ඤා කියන තුන්දෙනා එකතු වෙලා යමක් පෙනෙන බව වෙලා. හරිද? ඔන්න දැන් සීතකරණ දොර වැහුවා. කියන්නේ ලයිට් එක නෙවෙනවනේ. සිතකරන දොර රැහුවා වගේ තමයි ඇහත් රූප චක්කු විඤ්ඤාණ කියන තුන්දෙනා නැති වෙනවා. නැති වෙනකොට මේ වේදනා සංඥා චේතනා කියන ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම නිරුද්ධ වෙනවා. ලයිට් එක වගේ තමයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඈ. හරි. ඔන්න නිරුද්ධ වෙනවා. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද මේකේ? මේ පෙනෙන බව වෙන්නේ මේ හේතු ටික ගැටීම නිසාම මේ පෙනෙන බව වෙනවා. වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම පහළ වෙනවා. මේ හේතු දෙනා නිරුද්ධ වෙනකොට මේ වේදනා සංඥා චේතනාගේ නාම ධර්ම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පෙන්වන බව නැති වෙනවා. කියන බව පෙන්වන්නේ නැහැ. මේක නොදන්නා බව තමයි අවිද්‍යාව. දැන් අවිද්‍යාපච්ච සංඛාරය මොකද්ද? ඒ නොදන්නා කමින් ඇති වෙන සංඛාරය තමයි දැකපු දේ තියෙනවා. දැන් පැත්තකට ගියහම දැන් මේ දැකපු දේ තියෙනවා අපිට පෙන්වනවා. දැකපු දේ තියෙනවා, තියෙන දේ බලන්න පුළුවන්. හරිද? දැන් දැකපු දේ තියෙනවා කියනකොට අපිට ආපහු තියෙන දේමයි බලන්න පුළුවන් කියන තැන තියෙනවා. දැකපු දේ තියෙනවා කියන්නේ අතීතයේ තියෙනවා, අතීතයේ තියෙනවා කියන්නේ අනාගතයේ තියෙනවා. දැන් දැකපු දේ තියෙනවා කියන එක මොකද්ද? අවිද්‍යාවෙන් උපද්දපු කල්පනාවක්. තේරෙනවද? ඒ කියන්නේ දැකපු දේ තියෙනවා කියනකොට ඒක ඇත්තක් නෙමෙයි මේ. ලයිට් එක සීතකරණ වැහුවට පස්සෙත් ලයිට් එක පත් වෙලා තියෙනවා කියන එක අවිද්‍යාවෙන් උපද්දපු කල්පනාවක්. දැකපු දේ තියෙනවා කියලා ඔන්න හිතා ගන්නවා. දැන් මේක අවිද්‍යාවෙන් උපන්න කල්පනාවක්. තියෙන දේ බලන් දෙනවා කියනකොට සංකාරපච්චය විඥාන. මේ කල්පනාව උදව් කරගෙනයි දැනගන්නේ. මේකට කර්මය කියන්නේ ඒකයි හැම වෙලාවෙම ප්‍රතිසන්දිය බින්ද පවතිනවා කියන්නේ. ආපව් දකින්න එනවා, හිත උපදිනවා. අන්න ආපව් පොකුණට හා තියෙනවද නැද්ද බලමු කියලා පොකුණට එබුණා වගේ. ආපව් හිත උපන්න නිසාම හැදුකියක් තියෙන දෙන හිත උපන්නාම ආයත ස්පර්ශේ. සීතකරණ දොර ඇරියා වගේ. ආයත හට ගන්න. ඉතින් මේ චක්‍රේ කෙරවලක් නැහැ. තේරෙනවද? ඔන්න ඔය ටික අපි තේරුම් ගන්න ඕනේ දැනට. අවිද්‍යාව කියලා කියන්නේ යම් යම් ආයතනයක් නිසා යමක් යමක් හටගනේ නම් ඒ ඒ ආයතනයගේ Nirodhen ඒ ඒ හටගන දේ niruddhay කියන නුවණ අපිට තියෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යමෙක් තතුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වෙයි. ආරකායි මං ධම්ම විනයන්ති. ඈ ආරකායි මං ධම්ම විනයන්ති. දුරිම්ම දුරු වුණා මේ ධර්ම විනයෙන්, දුරිම්ම දුරු වුණා. මේ ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දකින්න බැයි නා. ඒ කියන්නේ සීතකරණේ අරිනේ වෙලාවේ තිබෙන සිද්ධියත් වහන වෙලාවට වෙන සිද්ධියත් දකින්න බැයි නම් වගේ. මොකද මේ මතයි මුළු ශාසනයෙම තියෙන්නේ. දුක සහ නිවන කියන කාරණාව තියෙන මේ මත. මේ ස්පර්ශ ආයතන නිසා හටගන්නවා නම් හටගන්න දේ දන්නේ නැත්නම් ස්පර්ශ ආයතන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දේ දන්නේ නැත්නම් එයාට ඇති බවක්ම හම්බ වෙනවා. මේකට කියනවා ලෝකෙ පවතිනවා කියලා. ස්පර්ශ ආයතන හේතු නිසා හටගන්නකොට ඒ බව දකින්නවා නම් හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙන බව දකින්නවා නම් මේ බව කියනවා ලෝක නිරෝධය කියලා. ඒ ලෝක නිරෝධය දැනගත්ත කෙනාටයි ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. කරන්න වැඩ පිළිවෙලක් හම්බ වෙන්නේ. මේ නිවන සහ සසර කියන ධර්මතා දෙක ගැන මේ කියන්නේ. නිවන කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ අදෘශ්‍යමාන අද්භූත තැන ලෝක නිරෝධයම නිවනයි. ලෝකය කියන්නේ මොකක්ද? රාධ කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ලෝකේ ලෝකේ කියලා කියන ලෝකෝ ලෝකෝති උච්චති කිත්තාවතානුකෝ බත්තේ ලෝකේ ලෝකෝ ලෝකේ ලෝකේ කියලා කියන ස්වාමීනි භාගතුන් වහන්සේ කොපමණකින් ලෝකේ වේද? රාද චක්කුම් ලෝකෝති. ඇහ ලෝකයයි, රූපේ ලෝකයයි, චක්කු විඥානේ ලෝකයයි, චක්කු සම්පස්සේ ලෝකයයි, චක්කු සම්පස්සේ නිසා උපදින යම් වේදනාවක් වෙන මේ ලෝකයයි, කන ලෝකය, සෝතේ ලෝකය කියනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකය නෙමෙයි ලෝක නිරෝධය සාධන කරන එකයි දෝෂේ තියෙන්නේ. ලෝකයේ ඇති බවටයි ලෝකයේ ඇති කෙනාටයි ජරා මරණ දුකයි. ලෝකය කියන එක හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් වුණොත් ජරා මරණයි නිරුද්ධ වෙන්නේ අපිට. ඒ කියන්නේ අපිට මේ පෙනෙන සිද්ධිය මේ පෙනිලා අහකට යනකොට මේක නැති වුණොත් ආයේ කවදාවත් මේ සිද්ධිය හම්බ වෙන්නේ නැති වුණොත් අපිට මේ මෙබඳු අරමුණකින් ජරා මරණ දුක එනවද? එන්නේ. නමුත් අපි දකින දේ අවුරුදු ගණන් මාස ගණන් ඒ දේ නැවත නැවත අපිට හම්බ වෙන හින්දා නේද ජරා මරණයක් හම්බ වෙන්නේ? ඈ එතකොට ඒකයි ලෝකයේ කුමක් මත පවතිනවද? දුක මත පවතිනවා. ලෝකයේ පවත්වනවා කියලා කියන්නේ ලෝකයේ පවතිනවා කියලා කියන්නේ අවිද්‍යාව පවතිනවා කියන එකයි. අපිට අවිද්‍යාව නැත්තම් ලෝක නිරෝධය සාර්ථක වෙනවා. අර ලයිට් එක පත් වෙලාම තියෙන්නේ අවිද්‍යාව තියෙන කෙනාට නේද? එතකොට දැන් අපි ඔක්කොටම කරන්ට් බිල වැඩිපුර යනවා. ඇයි? ලයිට් පත් වෙලාමයි තියෙන්නේ. සීතකරණේ නිව්වත් වැහුවත් සිත කරන්නේ හරියත් ඒ බල දෙක පත් වෙලාම තියෙනවා වගේ නේ පේන්නේ අපිට. ඒ වගේ දැන් ඔය එක සීත කරන එක. ඔය වගේ සීත කරන අයකින්ම ලයිට් 10000 ගානක් හම්බුනොත් අපිට එකම ආලෝක ගොඩක් වෙයි නේද? දැන් මේ වෙලා තියෙන්නේ ඒක. දැන් ඇහෙන් එක අරමුණක් අපි දැක්කොත් කර්ම රැස් කරනවා කියන්නේ ඒකයි. ඔන්න ඈත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා මේ අරමුණක් පේනවා නම් මේ පේන අරමුණේ හේතුඵල ධර්ම දන්නේ නැහැ. හේතු නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. ඔන්න ඒ ඇත්ත නොදන්නකොටම පැත්තක දනකොටම දැකපු එක තියනවා කියන එක තමයි දෙන්නේ මනසට. ඔන්න එහෙම එකකුත් තියෙනවා ප්‍රෙස් කරලා. දැන් එහෙම දෙයක් නැහැ. නමුත් එහෙම එකකුත් තියෙනවා. ඊගාවට අරමුණක් බැලුවොත් ඒකක් තියෙනවා. ඊගාවට අරමුණක් බැලුවොත් ඒකක් තියෙනවා. මේ ඇහෙන් අපිට අරමුණු 1000ක් ගන්නවා කියන 1000ම තියෙනවා. කනෙන් 1000ක් ගන්නවා කියන 1000ම තියෙනවා. ඉතින් මෙච්චර අතුරු සිදුරක් නැතුව ලෝකයේ ලැබිලා තියෙන එක ගැන පුදුමයක් නෙමෙයි. මේ මෙච්චර මේ විදිහට අවිද්‍යාවෙන් හැම අරමුණක්ම අවිද්‍යා සම්පත්තිය කියලා බුදුරජාණන් වහන්සේ මේකට පෙන්නන්නේ. අවිද්‍යා සම්පත්තියක්ම නම් අපිට වෙන්නේ ඒ හැම වාරයකම කර්ම රැස් වෙනවා. අවිද්‍යා පත්‍ය සංකල්ප. කර්ම කියලා කියන්නේ මොකද්ද? ආපව ප්‍රතිසන්දි වශයෙන් යන්න නිමිති. හේතු මෙහි තියෙනවා 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 කියලා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා. මේ හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඔයගලන්ට සිහි කළ යන්න පුළුවන්. බැ. නමුත් ඔයගලන්ට අරමුණු බලන්න බැරි නෑ. ඔයගොල්ලෝ ආපව දන්නවා මේ හේතු ගැටෙනකොට පහළ වෙනවා. ඒද හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා. හැම වෙලාවෙම අරගෙන යන්නේ. දැන් අපි කියමු පොකුණට එබෙනකොට ඡායාවක් වැටුණා. අහකට එනකොටම ඡායාව නැති වුණා. දැන් අපිට මෝඩකමක් නැහැ එහෙ තියෙනවා කියලා. එහෙ තියෙන දේ සිහි කර කර දුක් විඳින්නෙත් නැහැ. කිසිම බැඳීමක් නැහැ. ඕනනම් අපිට ගිහිල්ලා එබිලා ඡායාව බලන්නත් පුළුවන්. ඒ කරන්නේ අපි මෝඩකමින් නෙමෙයි, තියෙන දෙයක් නෙමෙයි. අපි දන්නවා එතෙන්ට ගියාම එගුණාමයි පේන්නේ. ඕනනම් විතරයි ඒ කියන්නේ. ඒ මොකද එතන මේ ඡායාවක් නැහැ. ඒ රූපයයි මේ ඇහැයි මේ හිතයි මේ ඔක්කොම ටික එකතු වුණාමයි හැදෙන්නේ මේ. ඒ නිසායි මොකද රූපේ විතරක් තිබුණාට පේනවද? ඇහැ මෙතන එක තැනක හිත වෙන තැනක හිත ඉපදිලා නැහැ. රූපේ වෙන තැනක මෙහෙම තිබුණාම මේ සිද්ධිය පේන්නේ නැහැ. දැන් අපි පැත්තකට වෙලා ගියාම ඇහැ වෙන තැන හිත ඉපදිලා නැහැ. මේ රූපය තුල විතර මේ සතහන නැහැ පේන්නේ. එහෙනම් එයාට සිහි කළෙන්න මෙහෙ හම්බ වෙන්නේ නැහැ මේක. මෙයා දන්නවා මේ සතහන හම්බ වෙන්නේ මේ ධර්මතා තුනම එකට එකතු වුණාම කියන එක. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ අපි කවදාම හරි දවසක සසර දුකින් මිදෙනවා කියලා කියනවා නම් මිදෙනවා නම් මිදෙන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධයෙන්. වේදනා නිරෝධයි, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්න සුපායාස අනිච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සැවැන්න මුලක් තරම් හේතුවක්වත් තියන්න එපා. දැකපු අහපු මේ ස්පර්ශ ආයතන හයෙන් එක ආයතනයකින් හරි එක නිමිත්තක් හෝ තිබුණොත් ඇති වෙච්ච බව ඒ ඇති ප්‍රතිසන්දියට පත් වෙන්නේ. ඒ උපන්නාම ඊට පස්සේ ඒ ආයතන ටිකෙන් ආපහු හැදෙනවා වැඩි කරලා ගන්න. තේරුණාද? ඒ හින්දා එකයි ස්පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධේ. මේ ස්පර්ශ ආයතන හයේ ඉතුරු නැතුවම ස්පර්ශ ආයතන හයේම නිරෝධේස නිරෝධයෙන්ම විතරණ යුක්තයි. එතකොට හටගත් දේ නිරුද්ධයි කියලා දකින්න නම් අපිට මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න වෙනවා. දකින්න ඕනේ. ඒ හින්දා තමයි අපි විදර්ශනා කරනවා කියලා ටික ටික හුරු වෙන්නේ. මේක කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න එහෙනම් කවදා හරි දවසක මේ සංසාර දුකින් ඈතර වෙනෝ නම් ඈතර වෙන්න වෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ Nirodhe dakimimmai. මෙන්න මේක තමයි අපේ නිස්සතාව නිවන විමුක්තිය ගැන දන්නා. හරිද? මෙන්න මෙතනයි අපිට සම්පාදනය කරගන්න ඕනේ. ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ නිරෝධය දකින්න ඕනේ. ඔය දකින්කොට ඒ දැකීම නිසා ඇත්ත ඇති හැටි දකින්කොට එදාටයි දුකේ කලකිරෙන්නේ. මොකේද දුකේ කලකිරෙන්නේ? මෙච්චර කාලයක් මෙබඳු නිරෝධ වෙන, හටගෙන නිරුද්ධ වෙන දේ ඇති බවට පවත්වන දුක් විඳපු දුක ගැන කලකිරෙන්නේ එදාටයි අපි. මේ නිරෝධයේ දකින්න එක වැඩි වෙන වැඩි වෙනයි මේ දුකේ කලකිරෙන්නේ. කලකිරෙන්න කලකිරෙන්න මේ නිරෝධයටම මනස නැඹුරු වෙනවා මිසක මේ දුක, ඒ කියන්නේ දුකේ කලකිරුන දුකේ නොයලෙනවා. ඒ කියන්නේ මේ නිරෝධයේ පැත්ත තමයි, මේ ඇත්ත පැත්ත තමයි. ඒ කියන්නේ මෙච්චර කල් ගොරුවකින්නේ මේ දුක් විඳින්නේ. ඒ ගැන කලකිරෙනවා මේ ලෝක නිරෝධය ගැනමයි මනස බැසගන්නේ. මේ ඇත්ත සිද්ධිය මේක නේද කියන එක ගැනමයි. ඒ කියන්නේ ලයිට් එක පත්තු වෙලාම තියනවා කියන මට්ටමකින් මෙච්චර කාලයක් දුක් විඳපු ගැන එක ගැන කලකිරෙනවා. ලයිට් එක පත්තු වෙලා නිවෙනවා මේ සිද්ධිය දකින් දැක්කේ නැතුව පත්තු වෙලාම තියනවා කියලා යම් දුකක් විඳන මේ දුක ගැන කලකිරෙනවා. අත නිබ්බේ දුකේ දාට දුකේ කලකිරෙනවා. මේ දුකේ කලකිරනවා කියලා කියන්නේ මේ ලයිට් එක නිවිලා තියනවා නේද කියන පැත්ත දකින බවට මනස නැඹුරු වෙනවා වැඩි. කලකිරනකොට නොයලෙනවා. නොයලෙනවා කියන්නේ මේ පත්තු වෙලා තියනවා කියන එකේ ඇලෙන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. මේ ලෝකේට මේ වගේ පුද්ගල භාවයෙන් ආත්ම භාවයෙන් මේ ලෝකේ පවත්වනයි කියන මේ සියලුම නිමිත්තට, සියලුම සංකාරයන්ට, සියලුම ගතියට කැමති වෙන්නේ නැහැ. එතකොට නොයලෙනකොට මිදෙනවා. මිදෙනවා කියන්නේ හිතට හසු වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන බවමයි දැනගන්න. කොච්චර අරමුණු කෝටි ගණක් ගැටුණත් මේ එකකවත් හිත රැඳෙන්නේ නැහැ. මේ වගේ හිත බැඳෙන ගතිය නැහැ. හටගෙන නිරුද්ධ වෙනවාමයි කෙනෙක් දැතෙන් හිටින්නේ. නොයලනකොට මිදෙනවා. මොකද්ද මේ නිමිත්තෙන් මිදෙනවා, ගතියෙන් මිදෙනවා, ලෝකෙන් මිදෙනවා, පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙනවා. මිදුනහම විමුක්තස්මින් විමුක්තමිත ඥානං හොති. මිදුනහම මිදුනා කියන නොවනෙනවා. ඉබේම හැම අරමුණකම හටගත දේ නිරුද්ධයි කියන එක සම්පාදනය වෙලා ඒ ජීවිතයයි කල යුත්තක් නැහැ. හිටින්නේ නැහැ අපහු. සිහි මුලාව කියලා එකක් ඇත්තෙම නැති තැනක් එනවා. හතගෙන අනිත් පැත්ත බැලුවොත් ආපහු හොයාගෙන යන්න ධර්මතා නැහැ. නුවණ තියෙන ආයත හේතුකට නම් හත ගන්නවා කියලා. හතගත් දේ තියෙන ආයතින් අනුපාදෝ ධම්ම තංච පජානාති. නැවත හතගෙන නිරුද්ධ වෙච්ච දේ නැවත උපදින්නේ නැහැ කියන එකටත් නුවණ තියෙනවා යාට. එතකොට මේ විමුක්ති ඥාන දර්ශනය දක්වාම අපිට තියෙන දර්ශනය. මෙන්න මේ විදිහට ඇත්ත දැක්කහම මේ දුකේ කලකිරෙනවා, කලකිරුණු නොයලෙනවා, නොයලන දුකෙන් මිදිනවා, මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා කියලා මෙතන දක්වාම අපිට නුවණ තියෙනවා. ඔන්න දැන් දුක්ඛ නිරෝධය සඳහා ඔගලන දුකයි, දුක ඇති වෙච්ච හැටි, දුක නැතිවීමයි ගැන නුවණ. ඔය තිබුණා කියලා දැන් මේ ටික සම්පාදනය වුණේ නැහැනේ. දැන් ඔන්න ඔගලන්ට මගක් හම්බ වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මග, දැන් දන්නවා කරන්න ඕනේ මොකද්ද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධේස නිරෝධය දකින්න සාත් කරන්න යෝනේ. ඒක පේන්නේ. පේන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? ආවරණීය ධර්ම වැඩි. මොන දැන් ඒ සඳහා කෙනෙක් නීවරණ ධර්ම දුරු කරන්න චිත්ත සමතයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. සම 40 කමඨාන් කියන්නේ ඒ කමඨානෙන් එකක් ගන්නවා. කෙනෙක් විදර්ශනාවම ගන්නවා. මේ ජීවුණු දර්ශනය ගන්න බැයි නම් මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයන්ගේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය මොකද්ද කියලා ප්‍රකට කරගන්නවා. ඒකත් එක ලක්ෂණයක්. චිත්ත සමතයක් ඇති. රූපය කියන්නේ මොකද්ද? තාම මේ දර්ශනෙට එන්න ඒත් මේක ක්‍රමයක්. විදර්ශනා පූර්වංගම සමතේ විදර්ශනා කරලා නිවර්ණ ධර්ම දුරු කරගන්නවා මේ. රූපය කියන්නේ මොකද්ද හොඳට බලනවා. දැන් මේ දර්ශනේ තියෙනවා මේ රූපය කියන්නේ බලන්නේ නිවන් දකින්න නෙමෙයි. මේ ආයතන නිරෝධය ඇති කරගන්න. මොකද රූපය ගැන බැලුවා කියලා නිරෝධය අහුවෙන්නේ නැහැ අපිට. රූපේ රූපේ ස්වභාවය හොඳට බලන. එතකොට ඔන්න රූපේ හේතු ප්‍රත්‍යයයි ආහාරයෙන් හටගත්තේ මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඔන්න තේරෙනවා. වේදනාව සංඥාව සංඛාර විඥානේ මේ ස්කන්ධයන් ගැන ස්කන්ධයන්ගේ හේතු ප්‍රත්‍ය ගැන බලනවා. ඔන්න මෙහෙම කරන කෙනාට නීවරණ ධර්ම දුර වෙනවා. නීවරණ ධර්ම දුර වෙනකොට මේ ස්කන්ධ පහම එකට අරගෙන මේ ධර්මතාව ටික දකිනවා. ලෝකේ ඉපද නිරුද්ධ නැහැටි එපමණකින් ආශ්‍රයක් ෂේ වෙනවා කෙනකොට. තව කෙනෙක් මේ දර්ශනේ තියාගෙන බුද්ධ ගුණ හෝ අසුභයේ මේ සමසතුලිස් කමතහන් වලින් එකක් අරගෙන හිත සමාධි කරනවා. හතර ඉරියව්වෙම අප්‍රමාදීව චේතු සමතයක් ඇති කරගන්න වීර්ය කරනවා. කලින් කලට හිත වඩවඩ මේ දර්ශනයත් මෙනෙහි කරනවා. මෙනෙහි කර කර හිත වඩනවා. මේකට කියන සම්මත විදර්ශනා යුගනද්ද වඩනවා. නැත්නම් ඔබට කියන මිශ්‍රක භාග ප්‍රතිපදාව කියලා කියනවා. මාර්ගයේ විතක මාර්ගයේ උපදින විදිහට මෙනෙහි කරනවා. විතක ලෝකේ සංතර දේ තුලම විතරකුත් දර්ශන කරනවා. මේ විදිහට කෙනෙකුට ඉතර වෙන්න පුළුවන්. කෙනෙක් විදර්ශනාව සිහි කරන්නේ නැත්නම් සමත කමඨහනක්ම විතරක් වඩලා හිත සමාධි කරන නීවරණ දුරු කරලා මේ දකින අහන දැනෙන කියන ධර්මතාවවල සිදුවෙන සිද්ධිය ඇත්තට මොකද්ද කියලා බලනවා. ඔන්න කෙනෙක් එහෙම බලනකොට මේ ඇත්ත දැකලා දුකේ කලකිරුණ දුකෙන් මිදෙනවා. තව කෙනෙක් අර වගේම විදර්ශනා වඩලා ආලෝක සංඥාවන් උපදවාගෙන ඒ ආලෝක සංඥාවෙන් යුක්තව විදර්ශනා වඩලා ආලෝක සංඥාව ඇතුවම ආලෝක සංඥාව නිසා හටගත් ධර්මයන් කෙරෙහි හිත දැනෙනවා කෙනෙකුගේ. බැඳුනහම ඒ විදර්ශනා නුවණට ඒ තණ්හාවට මේ ඇත්ත පේන්නේ කියලා. ඊට පස්සේ ඒ ධර්මතාවයන්ගේ අනිත්‍යතාවය බලලා ඒ කෙලෙස්යන්ගේ අනිත්‍යතාවය බලලා හිත මැදිස්ත කරගෙන ආපහු මේ ඇත්ත දකිනවා දැකලා මිදෙනවා. මෙන්න මේ ක්‍රම හතරක් පෙන්නනවා. සමත පූර්වාංගම විදර්ශනා, විදර්ශනා පූර්වාංගම සමතේ, සමත විදර්ශනා යුගනද්ද, ඊට පස්සේ ධම්මුද්දච්ච සමන්ගී විපස්සනා කියලා. එතකොට මෙන්න මේ ධර්මතා හතරෙන් කොයි පැත්තකින් කොතනකින් ගිහිල්ලා හරි මාර්ගය උපදිනවා. මාර්ගය කියන්නේ මේ අපි පෙන්වපු දර්ශනිය උපදින තැනක් වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට මෙන්න මෙහෙමයි එක කරන්න කියලා සමාධිය ගැන තේය දන්නවා. ප්‍රඥාව ගැන සම්මාදිට්ඨිය ගැන මුලින්ම දර්ශනය තියෙනවා. ඒ සම්මාදිට්ඨියට උපකාර පිණිස හිත සමාධිගත කරන්න ඕන කියලා සමාධිය ගැන දන්නවා. ඒ සමාධියට උපකාර පිණිසද සීලයක පිළිතන්ට ඕනේ. සීලය ගැන දන්නවා. සීලය ගත්තාම ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ප්‍රාතිමොක්ඛ කියන්නේ නිවනට පමුණුවන. මොක්ෂයට පමුණුවන. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා සීලය. සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර දස සීලය. ගිහිපින් මුතුන්ගේ නිති පන්සිල් පොහොය අටසිල්. මේ හතරම මේ ඔක්කොම අයිති ප්‍රාතිමොක්ඛ සංවර සීලයට. මේ ටික විතරක් රැක්කට ආර්ය අෂ්ටාංග මාර්ගෙ පිරෙන්නේ නැහැ. මේ ටික විතරක් රැක්කට හිත සමාධි වෙන්නේ නැහැ. මේ ටික විතරක් රැකකට මේ ඥාන දර්ශනේ එළඹ සිටින්නේ නැහැ. ඔය සීලය එකක් විතරයි. මේ සීලය ශ්‍රද්ධාවෙන් රකින්න වෙනවා. ශ්‍රද්ධාවෙන් රකින්න ඕනේ සීලය. මොන ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා සති සංවරයෙන් රකින්න ඕනේ සීලය. මේ සීලෙන් තමයි සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මතාව වඩා ගන්න තියෙන්නේ. පංච ඉන්ද්‍රිය සම කරගන්න තියෙන සීලයක්. ආත්ම සංවර සීලය රකින්න තියෙන මොකද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් මේ සීලය රකින්න බෑ කවදාවත්. ශ්‍රද්ධාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා සීය සති සංවරයෙන් රකින්න ඕන සීලයක්. සිහියෙන් රකින්න ඕන සීලයක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා. චක්කුණා රූපං දිස්වා නොනිමිත්තක් ගායි හෝති නානුද්‍යංජනක් ගාහි යත්වාධිකරණ මේ නම් චක්වින්ද්‍රියන් අසංගතන් විහරන්තන් අභිජ්ජා දෝමනසා පාපක අකුසල ධන්මා අන්වාස වෙයුම් තස සංවරාය පටිපජ්ජති රක්කති චක්වින්ද්‍රියන් චක්වින්ද්‍රිය සංවරං ආපජ්ජති. යම් කරුණෙක්හි එබඳු විදිහේ නිමිති ගන්නේ නැහැ, ඇහැ රකින්නවා, ඇහි සංවරයට පැමිණෙනවා, මේ වගේ කන ශබ්ද ඇයි දැන් මේ ටික කරන්නේ, මෙයාට ලොකු හයියක් තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම අජරාමර බවම දන්නවා. මෙහෙම තිබුණොත් මේ විදිහට ගත්තොත් ජරාමරණ දුක එනවා. මේ පේන අරමුණේ මේ හේතුඵල ධහම දැනගන්න විදර්ශනා වශයෙන් හෝ සමත වශයෙන් සිහිය ඉදිරිපත් කරන්න බැරි වුණා කියලා කියන්නේ ජරාමරණ දුක මේ අරමුණේ තැවරලා තියෙන්නේ. අසිහිය මේ අරමුණ බැලුවොත් අනිත් පැත්තට යනකොටම දැකපු දේ මෙහි තියෙනවා කියනක හිතින් නැද්ද? හිතිනවා. එකයි හොඳ උපමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට මේ වගේ කමටහන් දීලා බණ කියලා බුදුරජාණන් වහන්සේ කියන උපමාවක්. මහණෙනි, මුව විට දක්වා තෙල් පිරුණු පාත්‍රයක් දීලා එක මිනිස්සෙකුට ජනපද කල්යාණිගේ නැටුම් බලන මිනිස්සු මැද්දෙන් යන්න කියනවා. පිටිපස්සෙන් කඩුවක් ඔසවගෙන වදකේ කෙනා තෙල් බින්දුවක් හරි මේ හැලුවොත් එතනම වදකයා කඩුවෙන් පොටලා මරනවා. එතකොට දැන් තෙල් බින්දුවක් හරි වැටුනොත් මැරෙන්න වෙනවා. ඉතින් නොමැරි ඉන්න නම් මේ තෙල් බින්දුවක් හැලෙන්නේ නැති විදිහට මේ පාත්‍රය ගෙනියන්න ඕනේ. යන්න තියෙන කොහෙන්ද? අසංවර ලෝකයක් මැද්දේ. එක ජනපද කල්යාණිකේ නැටුම් බලන මිනිස්සු 100ෙන්ද බලන්නේ බොහොම සංවරව දින්නේ. කට ඇරගෙන කෑග ගහව නේද? කිසිම 100ක් නැතු වෙන්නේ. ඒ කියන්නේ අපි බේරිලා ගියත් අපි නිවර්දිව ගියත් වෙන කෙනෙක් හරි ඇඟේ ඇවිල්ලා හැප්පුණොත් මොකද වෙන්නේ? ඒත් තෙල් හැලුණා, ඒත් නරුන් ගන්න වෙන්නේ කාටද? අපි වට පිටාව බලන තෙල් බින්දුවක් හැරලා නලුන් ගන්න වෙන්නේ කාටද? ඒත් අපි. මේ අරමුණෙන් පෙන්නවා අපේ සිහිය මොනතරම් තීක්ෂණ වෙන්න ඕනේද මේ සතර ගෙවා ගන්න කියලා. ඒ වගේ රාග දේශ මොහාන්ගේ යුක්ත අසංවර වූ මේ ලෝකයක් මැද්දෙන් තමයි දැන් මේ ඉන්ද්‍රිය සංවරය අරගෙන යන්න තියෙන අපිට. ඒ කියන්නේ මේ පේන හැම අරමුණක් ගානම සිහිය පවත් ගන්න වෙනවා. සිහිය නැතුව පරිහරණය කරන හැම මොහොතක්ම කියන්නේ තෙල් බින්දුව කැලේ. ඒ කියන්නේ මැරෙනවා කඩුපාර. මැරෙනවා කියලා කියන්නේ ඒ කාන්තෙන් ඒ හේතුෙන් ඒ නිමිත්ත පිටනෝමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසට පත් වෙන්න වෙනවාමයි. අපි මේ මතක් කරන දැන් මේ වෙලාවේදී අපි සිහි නැතුව අපි හැමෝම තාම ප්‍රමාදයි. නමුත් අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන කවදාද වෙනවනම්. මොකද මේක ඉස්සෙල්ලා දැනගන්න එක වටිනවා. මේ දැනගෙනයි මේක කරන්න වෙන්නේ. මේ පේන අරමුණේ අපිට දැන් ඒ තරම් දුකක් නැහැ, පොඩි මුලාභාවක් විතරයි වෙන්නේ. මේ චිත්තක්ෂණය අනාගතයේදී මේ ශරීරයේට මහ විශාල උණු වතුර හැදියක බහලන මොහොතක් වෙන්න පුළුවන්. අවිචිනාර මහ නරකේ උපදින අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංගාරකසු පාමනේ මේ පබ්බතේට නගින අවස්ථාවක් වෙන්න පුළුවන්. කියන්නේ ගිනි අඟුරු කන්දක නගින අවස්ථාවක් වෙන්න පුළුවන්. ඇයි? මේ අවස්ථාවේ සීමුලාවෙන් යුක්ත මේ අරමුණ පරිහරණය කළාම අනිවාර්යෙන් එහා පැත්තේ නඟු දැකපු දේ තියෙනවා කියන අදහස නෙන්නේ. මරණාසන්න මොහොතේ මේක සිහි වෙනකොට පරණ ආශ්‍රයකුත් මේකට එකතු වුණොත් අපි එහෙම වුණෙත් නැහැ. මේ අරමුණ සිහි වුණොත් මේ ඇති කාම්භාවේ ප්‍රතිසන්දියක් ගන්න. ප්‍රතිසන්දියක් ගන්නකොට බුද්ධෝත්පාද කාලේ නෑ. ඔන්න සද්ධර්මයේ නැති තුනුරුවන් කෙරේ විශ්වාසයක් නැති මව කුසක තමයි උපන්නේ. ඒ ගෙදර පවුලේ කට්ටිය කරන්නේ රස්සාව හරක් මරන එක. දැන් උන්න අපිත් ටිකක් ලොකු වුණා. දැන් අපිට හම්බෙන්නේ මොකද්ද? කැත්තයි පොරවයි ලනු ටිකයි දැන් හරක් මරනවා. දැකියයිද? අනිවාර්යෙන්ම කරනවා. ඊට පස්සේ ඒ ජීවිතෙන් පස්සේ කොහටද යන්නේ? විශාල ලෝභී හැලියක වෙන්න පුළුවන්. බලන්න මේ එක දේ මම අර කියන්නේ පේර ඇටයක් හිතෙව්වහම පේර ඇටේ කොච්චර පොඩිද? මේ හිතවූ පේර ඇටය පහු කාලෙදී පොළවේ තියෙන පෘථිවි රසයේ උරාගෙන පස් වලයි වාතයේ ජලයේ ගින්නේ මේ හතරේ අනුග්‍රහය ලබාගෙන පහුකාලදී පැලයක් හැදේ. මේ පැලේ ටිකක් ලොකු වුණාම ගෙඩි හැදේ. එක ගෙඩියක පෙරයට කීයක් විතර තියෙයි සමහර විට? 25ක් විතර. වැඩි වෙන්න පුළුවන් නේ? අපි 25ක් 50ක් කියන 25ක් කියමුකෝ. එක කන්නකට පෙර ගෙඩි කීයක් හැදේ? කියන්න බෑ. අපි 1000යි ලක්ෂයක් විතර කියමු. ඊට වැඩි වෙයි නේ? එක කන්නකට හැදෙන පෙර ගෙඩි වල එක ගන්න. මේ පෙර ගහ අවුරුදු 10ක් 15ක් තිබුණොත් පෙරයට කොච්චරක් හැදේ? මේ බීජ එකක් වුණාට හේතු එකක් වුණාට ඒක විපාක දෙනකොට ඵලදරන අවස්ථාව වෙනකොට කොච්චර විපාක tậtයට පත් වෙනවද? හොඳටත් මෙහෙමයි නරකටත් එහෙමයි. එතකොට ඒ වගේ මේ මොහොතේදී මේ අරමුණේ චුට්ටක් රැවටුණා කියන චුට්ට විතරයි උනේ. අනිත් හැමතැනකම රැවටුන්නේ නැහැ කියන්නේ. එක බීජයයි තියෙන්නේ ඉතුරු වෙලා මරණසන්න මොහොතේ ඔකෙන් උපදිනවා. ඊට පස්සේ ඒ උපන්නාම ඒ ගහ ලොකු වෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙනවා. දැන් ඒකේ ඇට කුච්චර හැදෙනවද? ඔන්න දැන් මේ ඇහැට රූප ගැටල ඔන්න චක්කු විඥානය උපදිනවා. ඔන්න ඒකෙත් අවිද්‍යාවම දනගමින් ඒ ආරම්භ නැතිනවා. කාණ්ඩ සෝත සබ්දේ ගැටල සෝත විඥානය උපදිනවා. ඔන්න ඒ ධර්මතාවය ඇතිවීම නැති වෙනව දනගමින් සබ්දේ තියෙනවා කියලා. මෙහෙම මේ අවුරුදු 50ක් 100ක් ජීවත් වුණා ඊට පස්සේ ආයේ කොච්චරෙයිද හිතන්න එපා මේ සිල්ලමක් නම් කරනවා කියලා හිතන්නවත් බැරි තරම් බයජනක වටපිටාවක ඉන්නේ අපි හැම කෙනෙක්ම ජරා මරණ දුක නැත්තෝ වගේ කටයුතු කළාට මෙන්න මේ වගේ වටපිටාවකයි අපි ඉන්නේ ඉතින් పూర్වේ වාසනාවකට මේ මට්ටම හරි හම්බ වෙච්ච එක අපිට මේ ටික මෙහෙම තේරුම් කරගන්න අහගන්න හම්බෙච්ච එකක් ලොකු දෙයක් අපිට. ඇයි අපි දන්නේ නැහනේ. මෙහෙම තැනකයි ඉන්නේ මෙහෙම මට්ටමකට හසු වෙලා ඉන්නේ මෙහෙම සිද්ධියක් වෙලයි මේ අපිට තියෙන්නේ කියලා දන්නේ නැහනේ. ඉතින් මේක තේරුම් ගත්තා කියලා කියන්නේ එපමණකුත් විශාල වාසනාවක්. මොකද එපමණකුත් අපිට සසර ගොඩක් දිග නැහැ. ඉතින් අපි අනිවාර්ය වීඩියෝ කළ යුතු මේ ටික දකින්න. අදාදම අපිට උත්සාහවත් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කමඨහන දීලා ඒ තරම් සියයක් පවත්තන්න කියලා කිව්වේ සිහි මුලාවෙන් දකින් හැම අරමුණකම මේ වගේ ජරා මරණ දුක පවතින නිසායි. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලයක් තෝනේ. සත්‍ය සංවරයෙන් මේ ටික සිහියෙන් සම්පාදනය කරගන්න ඕනේ. ඊට පස්සේ ගිහි අයට තව තියෙනවා වීරියෙන් සම්පාදනය කරගන්න ඕනේ. මොකද්ද? ආජීව පාරිශුද්ධ සීලය. නොකටයුතු වෙලඳා වැරදි ජීවිතවත්මකින් තොරව දැහැමි ජීවිතයක් පවත්වා ගන්නට ගන්න එක උත්සාහයෙන් කළ යුතු. ඒක වීරියෙන් කරන්න ඕන එකක්. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිසිත සීලය ස්වාමීන් වහන්සේලා සිව්පසයේ පරිභෝග කරන එක නුවණින් දැනගෙන මේ පින්වතුන්ට හම්බ වෙන ප්‍රත්‍යයන්ගේ ආදීනව දැනගනිමින් සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ යති අභින්නම් පච්චවෙක්ති තබ්බං ඉත්‍යාවා පුරුෂෙනවා ඝාඨෙනවා පබ්බජිතෙනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහි ගෙදරක වාසය කරන කෙනෙක් වේවා හැම කෙනෙක්ම නිතරම මෙනෙහි කළ යුතුයි. සබ්බේහි මේ පියේහි මනාපේහි මා සතු ප්‍රිය වූ මනාප වූ හැම දෙයක්ම නානා භව විනා භව නොයෙක් නොයෙක් තත්ත්වයට පත් වෙනවා විනාශ වෙන වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා කියලා දත යුතුයි නිතරම මෙනෙහි කළ යුතුයි. එහෙම වුණාමයි දරුවෝ කියලා ගෙවල් දරුවල් කියලා යාන වාහන කියලා මිල මුදල් කියලා ඕනෑවටම වඩා හිත මේවා බැඳෙන්නේ නැත්තේ රැඳෙන්නේ නැත්තේ ආදීනව දැනගනිමින් මේ හැම දෙයකින්ම අන්තිමට වෙන්නේ මේ දේ නේද පරිභෝග කරනවා බැඳෙන්නේ නැතුව. අර කියන්නේ කපුට ඇත්කුණේ වැහුවා වගේ වෙන්නේ නැතුව මස් ටික කනවා. මස් කෑ කන එකේ දෝෂේ නැහැ. ඇත්කුණේ වහලා ඉන්න එකේ දෝෂේ තියෙන්නේ. ඈ එතකොට ඒ වගේ නුවණින් ආදීනව දැනගනිමින් ගියයිට උනත් හොඳයි. රස තණ්හාව දුර වෙනවා. මේ ආහාර ගන්න හැමදාම උයනවා කනවා උයනවා කනවා. ඇයි ඇත්තට මේ අපි මෙහෙම උය උයා කකා මොකද මේ කරන්නේ? ටිකක් හිතනවා. ඈ දැන් ස්වාමීන් වහන්සේට පෙන්නන්නේ නේවදවාය නමදවාය නමණ්ඩනාය නවිභූෂණාය. ඈ ඒ කියන්නේ ක්‍රීඩා කරන්න නෙමෙයි. එතකොට ඇඟ පැහැපත් කරගන්න නෙමෙයි. ඇඟ තර කරගන්න නෙමෙයි. ඈ මේ ආහාරය ගන්න. මේ පරණ වේදනාවන් නැසලා අලුත් වේදනාවන් නූපද්දවලා මේ ජීවිතේ පවත් ගන්න. ඇයි මේ භ්‍රාමචර්යාවට උපකාර වෙනස? එච්චරට මේ දුක්ඛ මේ ශරීරයේ ප්‍රගත්තුවත් එච්චරට 100කින් පවත්න මේ ආහාර පාන ටික ගන්න මේ නටන්ද සින්දු කියන්න ගයන්න මේ ජීවිතේ ජීවත් කරගන්න නෙමෙයි දන්නවා මේ අවිද්‍යාව ජීවත් කරන්න. අපිට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද? අවිද්‍යාව පවතින්නේ. දුකට හේතුව ජීවත් කරන්න. මේ දුකට හේතුව ජීවත් කරවන්න නෙමෙයි දුකට හේතුව නැති කරන මේ ප්‍රතිපදාව පුරා ගන්න උපකාර වෙන්නයි. කියන ටික ඒ ටිකනොත් එයා දකිනවා. ඒ ටිකනොත් සීකර. බේත්තක් ගත්තත් ගිලම්පස ටිකක් ගත්තත් එයා දන්නවා දකිනවා මේකේ ගන්න මොකද්ද? ඈ අභ්‍යාපජ්ජ පරමතාය. නිරෝගී භව සඳහා. මේ සඳහා මේක ගන්න. ඇයි අපහසුකම දුරු කරලා පහසුවෙන් ඉන්න. ඇඳුමක් ඇඳක් ගන්නවා. සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකස වාතා තපසෙන් සප සම්පස්ථානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡද නත්ත. ඇයි මේ ඇඳුම අඳින්නේ? මේ ඇඳුමට තියෙන තණ්හාව නැති වෙන ඕනාවට එහෙන් එල්ලගෙන මෙහෙන් එල්ලගෙන විලාසිතා දාන්නේ. මේකේ අර්ථය දකිනවා නම් මේ මොන විදියට හරි කළා නම් කළා තියෙන මොකද්ද? දැඩි තීතනසන්න. දැඩි උස්නේ නසන්න. අවුයෙන් වැස්යෙන් මැසි මඳුරුවන්ගෙන් එතකොට සර්පාදී ස්පර්ශයන්ගෙන් බේරෙන්න. මේකට ලැජ්ජ වසා නොගත්තු ලැජ්ජා හිතෙන ශරීරයේ තැන් වසා ගන්න. මෙන්න මේ සඳහන් මේ ඇඳුම් අඳින්නේ. ඒක දන්නවා. ගෙදරක දොරක ඉන්නකොටත් දන්නවා. මොකටද මේ ටික කියලා. ඒ කියන්නේ සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකත වාතා තපසින සප සම්පස්සානම් පටිඝාතාය යාවදේ උතු පරිස්සේ විනෝදනම් පටිසල්ලා නරමත්ත. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුසුලම් මේ වගේ රළු ස්පර්ශයන්ගෙන් බේරෙන්නේ. ඍතු විප්‍රයාස වලින් එන දෝෂයන්ගේ බේරෙන්න මොකටද මේ පටිසල්ලාන? පටිසල්ලාන එක මේ භාවනා කරගන්න උපකාර පිණිස ඒකටයි. එහෙම ගත්තාම නොයේක් විදිහේ හැඩවැඩද අපි මේ හදන දේ අපිට මේව අර්ථ නොතේරෙන නිසා මේව එකින් එක කියන්නේ තේරෙනවා. එතකොට ඔන්න මේ ටික ගත්තාම අපි මේ ගිහි කෙනෙකුට වුණත් මේ හතර නුවණින් දැනගෙන කරාම විශාල ආශ්‍රව කොටසක් නැති වෙනවා. සබ්බත සූත්‍රයේ පෙන්නන්නේ අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා කියලා මේ වගේ. එතකොට ඔන්න මේ ටිකත් එකතු වෙන්න ඕනේ. ඔන්න ඔය හතර එකතු වුණොත් ඔන්න සිල්වත් බව. මෙන්න මෙබඳු සිල්වත් කෙනෙකුගේ හිත සමාධිය වෙනවා. මෙබඳු කෙනෙකුට පුළුවන් ඒකාන්තේ නිවර්ණ ධර්ම දුරු කරන්න. නිවර්ණ ධර්ම දුරු වුණාම දුරු වෙච්ච මනසකට අනිවාර්යයෙන්ම ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේ හේතුඵල ධර්ම තේරෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි හේතු ප්‍රත්‍යයයි කියන ධර්මය තේරෙන කෙනාටම එහෙනම් හේතු නිසා හටගත් දේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන නිරෝධේ ඥානෙ මාර්ගේ ඥානෙ ලැබසිටිනවා. සත්‍යානුලෝමික ඥානෙට කියනවා අනිත්‍යයි දුකයි අනාත්මයි සුලක්ෂණ මේ නුවණ තියෙන කෙනාටම නිරෝධේ ඥානෙ මාර්ග ඥානෙ ලැබෙයි. මේ ටික කරන්නේත් මේ නුවණ තියෙන හින්දා මේක තමන්ගේ නුවණක් වෙනවා. එදාට තමයි මම කිව්වේ මේ ටික දැක්කහම මේ නිවනට මනස බරවුවක් වෙනවා. මේ ජීවිතේම දුක නැති වෙන දුක ගෙවෙනවා. ඉතින් අපි ගාව බෞද්ධය හැටියට මේ නොයෙක් දෙනා මොනවා හරි කරන දෙයක් තුල මෙන්න මේ දෙය කරන්න ඕන කියන නිවැරදි දැක්මත් ඇති කරගන්න අනිවාර්යයි. එතකොට අපිට හැමෝම කියන එක ගන්න ඕනේ. අපි දන්නවා ඇත්තටම සිද්ධිය මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හින්දා නෙමෙයි අපි කියන මේ ස්වාමිනන්තල කියන හින්දා නෙමෙයි ඇත්තටම එහෙම සිද්ධියක් තියෙන්නේ කියන ටිකයි අවශ්‍ය වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ තව බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දේශනා කළේ නැහැ. අපේ ජීවිතවලම පවතින සැබෑවටම පවතින ඒත් අපිට නොපෙනෙන යථාර්ථය අපිට පෙන්වනවා. කණ්ණාඩි දෙකක් දාගෙන හැමතැනම හොයන කෙනෙකුට ওই ඇස් දෙකේ දාගෙන ඉන්න කියලා කියනවා වගේ. අපි තුලම තියෙන පවතින වෙන නමුත් අපි නොදකින දේ. ඉතින් මෙතෙන්දී එක කරුණක් තේරුම් ගන්න, මේ මෝඩකමින් යුක්ත ලෝකයේ තුල මෙහෙම හරි ඉපදිලා මෝඩයි කියන කම තේරුම් ගන්න පුළුවන් මට්ටමක් හම්බෙලා වටපිටාවක් හම්බුණා. මේ අවස්ථාව මේ chance එක ආයේ සතරදී හම්බ වෙන්නේ නැති වෙයි. ඈ ඉතින් මේ සසරට වැටුනොත් කෙලවරක් හොයන්න බෑ. මේ බුද්ධෝත්පාද කාලේ සත්පුරුෂ ඇසුරක් තියෙන වෙලාවකම මේක තේරුම් ගන්න ඕනේ. ආපහු මෙතන මේ අවස්ථාව අතහැරලා සසරට වැටුනොත් හැමදාම මේ සත්පුරුෂ ඇසුර ලැබෙන්නේ නැහැ. සද්ධර්මය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලෙක විතරයිමයි මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. මෙච්චර සිදුවෙන මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඊට මෙහා අර සීතකරණ ලයිට් එක පත් වෙලාම තියෙනවා කියන මට්ටමකම ඉන්නේ. ඒ ඒ ඒ මට්ටම මෝඩයි කියන එක ගැනවත් හිතන්නවත් දන්නේ නැති ලෝකයක් එන්නේ එකම විදිහට. එතකොට ඉතින් බුද්ධෝත්පාද කාලේ කියන එකත් ලේසි නෑ. සමහර බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පිරුණන්තයවට පස්සේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවි බුද්ධ ශූන්‍ය කල්ප බුදුරජාණන් වහන්සේ නැති කල්ප ගණනින් අසංකේයයි කියනවා. අසංකේයයි කියන ගණන ලියන්නේ 1.140ට. අපි කියමු මෙහෙම නිකමට කල්ප 1 2 3 4 කියලා කල්ප 100ක්. කල්ප 1000ක්. කල්ප ලක්ෂයක් ගියා. කල්ප 100ක් ලක්ෂයක් ගියා. කෝටිය. කෝටියේව 100ක් ගියාම ප්‍රකෝටි. ඈ කෝටි ප්‍රකෝටි. ඊට පස්සේ ඒ ප්‍රකෝටියේව 100ක් ගියාම කෝටි ප්‍රකෝටි. ඒව 100ක් ගියාම නහුත නහුතේ. ඒව 100ක් ගියාම නින්නහුතේ. ඒ වගේව 100ක් ගියාම අබබේ. ඒ වගේව 100ක් ගියාම ආහය. ඒව 100ක් ගියාම අටතේ. ඒව 100ක් ගියාම කුමුදුලි. ඒව 100ක් ගියාම උප්පලෙක. ඒව 100ක් ගියාම පුණ්ඩරික. ඒව 100ක් ගියාම පදුම. තවත් එක දෙකක් තියෙනවා මට මතක නැහැ. ඔන්න ඔහොම ගියාමයි අසංකීයයි කියන එක හම්බ වෙන්නේ. හරිද? එතකොට මේ කියන්නේ ලක්ෂ ලක්ෂ ගියාම මට මතක හැටියට. එතකොට කල්පය කියලා කියන්නේ හැතැම්ම 16ක් දිග 16ක් උස 16ක් පළල මහ විශාල ඝන පර්වතයක්. මනුෂ්‍ය ලෝකෙන් අවුරුදු 100කට සැරයක් රෙදි කැල්ලකින් පිහින්නේ. මෙන්න මේ විදිහට පිහිනකොට යම් දවසක මේ ගල ගෙවුනහම තමයි ගෙවුනහම කල්පය ඉවර වෙන්න කල්පය ඉවර වෙනවා. මේ ගල ගෙවෙන්න පුළුවන් ඒත් කල්පය ඉවර වෙනවා. අපි නිකම් නිකම් ගල ගෙවන අවස්ථාව කල්පය කියලා. ඔන්න ඔබඳුයි කල්පය ඔබඳු කල්ප 1 2 කියලා ගණනලා අර වගේ අසංකේයයක් යන කළු බුදුරජාණන් වහන්සේලා නැහැ. ඒ කියන්නේ හිතන්න මේක කෙලින්ම අපායක්මයි. මව් අඳුරන්නේ, පියා අඳුරන්නේ, සහෝදරය අඳුරන්නේ, කපා ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා, උඩට යනවා, යටට යනවා, පාතට යනවා. හරියට අර උඩිනුත් වහලා යටින් ගින්දර දාන මුට්ටියක කකුලියක් දඟලනවා වගේ. එහාට එනවා, මෙහාට එනවා, එහාට එනවා, මෙහාට එනවා. ආයේ මේකෙ මිදෙන මාවතක් සිදුරක් හොයන්න අහලකවත් නැහැ. ඔන්න ඔය තරම් අබුද්ධෝත්පාද කාල ඔන්න ඔය වගේ කාලවල තිබිලා 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 දීඇඳි ඉරක් පමණ කාලයක් ඔය වගේ බුදුරජාන් වහන්සේ තමයි පහළ වෙන බුද්ධෝත්පාද කාලයේ මේ කල්පවලට මේ සසරට සාපේක්ෂව දීඇඳි ඉරක් තරම්වත් ගණේට යන්නේ. සිහි කරන්න මේ අවස්ථාවේදී අපි ඕනෑවට වඩා මෝඩ විය යුතුද කියන එක. මෙච්චර කල්ප ගණන්ම අවිද්‍යාව තුල දඟලන 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 අපිට මේ අවසම්භ වෙච්ච මේ අවස්ථාවේදී සත්පුරුෂය හැටියට අපි කළ යුත්තේ මොකද්ද කියන ටික සිහි කරගන්න, හිතාගන්න. මේ අවස්ථාවේදී මෙන්න මේ දියැදි ඉර වගේ අවස්ථාවේදී නුවණක් වෙලා මේකෙ මිදෙනවයි කියන ටික හිතන්නවත් බැරි තරම් ටිකක්. මේ සතර කිස් දෙන්නේ නැත්තේ ඒකයි. ඉතින් මෙන්න මේ තරම් වටිනා අවස්ථාවක් හම්බුනහම අපේ ජීවිත වගේ වටිනා අවස්ථාවක් තවත් නැහැ. හැබැයි මතක තබා ගන්න. මේ තරම් අවස්ථාවක වටිනා අවස්ථාවක් ලැබිලා ඒ සඳහා අපි උත්සාහවත් නොවන සිහි නොකරන නොබලන බවක් තියෙනවා නම් ඒ අපි තරම් අවාසනාවන්ත අය තමයි. ඇයි අනිත් අය සමහර විට මේ අවස්ථාව හම්බුනා නම් ඒ දුකෙ මිදෙයි. අපි හම්බෙලත් කරන්නේ. ඉතින් මෙන්න මේ තරම් මේ සසර අපි දීර්ඝයි. මුල් කෙලවරක් හොයන්න බෑ. එතකොට මෙන්න මේ තරම් අති දුර්ලභ අවස්ථාවකුත් අපිට හම්බෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපේ ජීවිතවලම අර්ථාන්විත බව තේරුම් ගන්න වටපිටාවකුත් අපිට ලැබිලා තියෙනවා. හැම දිනම අද දවසේදී උත්සාහය වීර්යය යොදලා යුදාගෙන මේ ජීවිතේ දුක අවසන් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මතක තබා ගන්න අපේ දේරුමට අපේ ගැළවීමට වෙන කිසිම කෙනෙක් නැහැ කියන එක. අනනුඤ්ඤාතෝ තතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ යතහගතෝ තතහගත කිසි කෙනෙකුට නොකිය මෙතෙන්ට ආවේ අනුඤ්ඤාතෝ ඊතෝ ගත කිසි කෙනෙකුට නොකිය මෙතන යන්නේ යතහගතෝ තතහගත යම්සි යාව දෙසේ යනවා කාතත්ත පරිදේවන කාටද අඬන්නේ එනම් කියලා අහනවා හොඳට ඒ බව මතක තබා ගන්න මේ එකට එකතු වෙලා ඉන්න මේ මොහොතට මේ ටික වෙලාවට තමයි මේ ඔක්කොම නැද කන් නැද මිත්‍රකම් කියන එකත් මතක තබා ගන්න. ඒ හින්දා මේ මොහොතට උනාවට වඩා රැවටිලා මේ තරම් වටිනා අර්ථය අතහැර ගන්න එපා. අපි සත්පුරුෂයෝ නම් අපි හැකි පමණකින් හෝ වීර්ය කළා අනිත් අයගෙත් ඇස් දෙක පාදලා දෙන්න පාදවා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. අවස්ථානුකූලව හැම දිනම මතක තබා ගන්නට ජරා මරණයට පත් වෙන අපේ මේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නවා.